තෙරුවන් සරණයි හැම දෙනාටම. මේ මම එන්න ඕන පොඩ්ඩක් පරක්කු නම් අපේ අලව යනම දැස්සේ හාමුදුරුව කෝල් එකක් ගත්තා. මේ පොඩ්ඩක් කතා කර කර හිටියේ. එකක් අපේ අර මීමුරේ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා කියලා දැනගන්න ලැබුණා. මේ ගඟෙන් ඇසුරු කරපු ස්වාමීන් වහන්සේ නමක් ඒ පන්සලෙත් මං කීප දවසක් නැවතිලා ඉඳලා තියෙනවා ගොඩාක් ඉස්සර. උන්වහන්සේටත් අපි ඉක්මන් ධර්ම අවබෝධය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒක අපිට පුළුවන් අද සාකච්ඡාව පවත්වන්න. ඉතින් මං එක්කම ගොඩක් පිරිසකුත් සහභාගි වෙලා ඉන්නා. මං හිතන්නේ මේ සාකච්ඡාව බලාපොරොත්තුවෙන් මේ අපි මේ සාකච්ඡාවේ මම නෝටිස් එක නොදැම්මත් වෙනසුරාදා දිනවල සමහර විට මම සහභාගී වෙනවුණත් සාකච්ඡාව දිගටම ඉන්න ඇයට කරගෙන යන්න අපි තියමු. මොකද ඔය මට හැමදාම දැන් මේව දාන්න සමහර විට පහසුයි. එහෙමනම් තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපි මේ සෙනසුරාදා උදේ පැවැත්වෙන දහම් සාකච්ඡාව ආරම්භ කරන්න. මේ කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් යමු කරන්න. අපි සාකච්ඡා කරමු.
සර්, අර එදා සාකච්ඡා කරපු තැනින් මං ආයේ අර සර් අහපු ප්‍රශ්න ටික විමසුවා. ඒක අන්තිමට අහන්නද දැන් අහන්නද?
අහන්න අහන්න. මට මතකක් නැහැ මොනවාද කතා කළේ කියලා. ඒකත් මතක් කරලා කියන්න.
සර් මේ දැන් අර මේ ප්‍රායෝගිකත්වයේ සර් ධර්ම කරුණේ මේ ප්‍රායෝගිකත්වයෙන් කය තියනවා කුටු තියනවා ඒ හින්දා දැනෙනවා කියලා එක පැත්තකට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ දැනෙනවා කියන එක කතා කරන්න බෑ කය කුටු නැතුව. එතකොට සර් ඇහුවා මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං කිව්වා ඔව් දෙපැත්තට ප්‍රත්‍ය වෙන හින්දා තමයි එහෙම වෙන්නේ. මේක චක්‍රයක් වගේනේ මේකෙන් මිදෙන්න බෑ කිව්වහම සර් කිව්වා දෙපැත්තට ප්‍රත්‍ය වෙනවා කියලා මග අරින්නේ නැතිව මේක විසඳගන්නේ කොහොමද කියලා හිතන්න කියලා. මං සර් හිතුවා ඒක. සර් මං ඒක හිතුවා. එතකොට සර් දැන් මෙහෙමයි. කය තියනවා කුටු කය වෙනම තියනවා කුටු වෙනම තියනවා කියලානේ අපි හිතන්නේ ඉන්නේ. කය වෙනම දිගටම තියනවා. ඊයේ මේ කුටුව තිබ්බා. ඊයේ මගේ කය තිබ්බා. ඒ දිගටම තියනවා කියලා හිතන් ඉන්නේ. එතකොට කය විතරක් දිගටම තිබ්බත් කුටු විතරක් දිගටම තිබ්බත් දැනෙනවා කියන එක වෙන්නේ නෑනේ. එතකොට කය තිබ්බට කුටු තිබ්බට දැනෙනවා කියන්න බෑ. අවධානය යොමු වීම මත ඔන්න එතකොට දැනෙනවා කියද්දිම කය කුටු වෙනවා. එතකොට සර් මෙතනදී කයයි කුටුයි නැතිව දැනෙනවා කියන එක කතා කරන්න බෑ වගේම දැනෙනවා කියන එක ඒ කියන්නේ අවධානය යොමු වීමෙන් තොරව ඒ කියන්නේ දැනෙනවා කියලා අර දැන ගැනීමකින් තොරව කයපුටු කතා කරන්නත් බෑ කියන තැනදී එක දෘෂ්ටියක් කැඩෙනවා. ඒ තමයි මේ දැනීමෙන් තොරව කයපුටු පනවන්න බෑ අවධානය යොමු කිරීම මතනේ. ඒ කියන්නේ දැන ගැනීමක් වෙද්දිම එතකොට දැන ගැනීමක් වෙද්දිම තමයි කය තියනවා කුටු තියනවා කියලා එන්නේ. එතකොට සර් එක දෘෂ්ටියක් කැඩෙනවා. කය තියෙන්නම කය දිගටම තිබ්බ කුටු දිගටම තිබ්බ ඒ හින්දායි දැනෙන්නේ කියන එක පැත්තක් කැඩෙනවා. එක පැත්තක් කැඩෙද්දි සර් මම කියන්නේ මම කියන්නේ දැනීමෙන් තොරව දැනෙනවා කියලා දැන ගැනීමකින් තොරව කයකුට පණවන්න බෑ කියන තැනදී මේ අවධානයේ අර දෘෂ්ටිය කැඩෙද්දි අවධානයේ යොමු කරන්න ඕන දැනෙනවා කියලා දැනීම දැනෙනවා කියලා දැනීම එනවනේ මෙතන තුන් දෙනෙක් ඉන්නවනේ කය පුතු දැනෙනවා කියලා දැන ගැනීම එතකොට දැනෙනවා කියලා දැන ගැනීම තනින් තමා විමසන්න ඕන කියලා විමස එක දෘෂ්ටියක් ඇදෙති විමසන්න ඕන තැන අහුවෙනවා එතකොට එතනින් පැනලා ඒ චක්‍රයෙන් පැනලා මේ දැනෙනවා කියන දැනෙන බව දැන ගැනීම කියන එක විමසන් යන්න පුළුවන් ඒක හරක් නම් විමසුවා මං කියන්නද සර් කොහොමද
ඔව් කියන්න හොඳයි
හරි ඊට පස්සේ සර් දැන් ඒකට විමසන්න ඕන තැන අහුණා දැනෙනවා කියලා දැන ගැනීමකට ඒ කියන්නේ දැනෙන බව දැන ගැනීමකට යනවා හැබැයි මේ මම දැන් උච්ඡේදය වඩලා ඒ හින්දා එතෙන්ට ආවොත් එතන සැවටෙනවා කියලා තේරෙන හින්දා මං එතන කල්පනා කරා ආයේ මේ ආයේ එතන කල්පනා කරද්දි සර් මේ අමාරුයි මේ දැනෙනවා කියලා අර මේ සර් කිව්වේ මේ අර සක්‍රීය බවක් වගේ එකක් තියෙන හින්දානේ දැනෙනවා නොදැනෙනවා කියන දෙකම එන්නේ එකට ඒ කියන්නේ දැනෙන බවක් දැනෙනවා නොදැනෙනවා කියන බවක් තේරම එකට යෙදෙනවා කියන එක සර් මම ඒකට සරල මට ඒක විස්තර කරන්න අමාරු හින්දා කියවන්න අමාරු හින්දා මං සර් අනේ සර් සමාවෙලා චූටක් අහන්න සරල උපමාවක් ගන්න මේ දැන් හිතන්නකො සර් අනේ සර් චුට්ට සමාවෙලා අහන්න සර් දැන් සුදු ලොකු රෙද්දක් බිම එළුවා කියලා හිතන්නකො සර් දිග සුදු රෙද්දක් බිම එළුවා එතකොට එතනින් මං ඔන්න පොඩියක් වගේ එකක් කපලා ගත්තා මේ W වපුර වගේ තියෙන උඩින් උඩ උල් වෙලා වගේ තියෙන පොඩියක් කපලා ගත්තාම ඒ ලොකු දුරෙද්ද බිමනලා පොඩියක් කපලා අතට ගත්තාම ඒ අතට ගත්ත තැනින් දැන් පොඩියක් මතුණානේ ඒ අතට ගත්ත තැනින් දැන් පොඩි කිප්පේ නැති පොඩියක් මතුණානේ කියලා ඒ අතට ගත්තෙත් ඇති බවට නැති බවට කියන්න පුළුවන් ඒක නෙමෙයි මං සර් මෙතනදි කියන්නේ ඒක අල්ලලා විසිකරලා ආපස්සට හැරිලා අර සුදු බිමනලා තියෙන සුදු රෙදි කෑල්ල දිහා බලහම පසුබිම මතුවලා පසුබිම පේනවා සුදු රෙදි කෑල්ල හැබැයි පසුබිමේ නැති බවට මතුවන පොඩියකුත් පේනවා ඒ කියන්නේ අර කපලා අරන් ආමේ පොඩිය කියලා අයින් කරා ඒක විසිකරලා දැම්මා ඒ වුණාට පොඩිය හිස්බව තුල පොඩියක් මතුවලා පේනවා නැති බවින් ඒ පොඩිය නැති බවින් මතුවලා පේන්නේ අර බෑග්ග්‍රවුන්ඩ් එක හින්දාස ඒ කියන්නේ ලොකුවට එදලා තියෙන සුදු රෙද්දේ හිස්බවෙන් පොඩියක් මතුවෙන්නේ නැති බවින් ඇති බව ඇති වෙලා එතකොට සමස්ත බෑග්ග්‍රවුන්ඩ් එක වගේ තමා අර එල්ලපු සුදු පොඩිය ඒක තමා සක්‍රීය බව ඒක අර සර්කියුලර් මොකක් පෙනීමේ හැකියාවක ඒකට සර් මම වචනේ රිප්ලේස් කරනවා ඒක මේ සක්‍රීය බව වගේ ඒ සක්‍රීය බව තියෙන හින්දා තමා ප්‍රකට වීම තියෙන්නේ ප්‍රකට වීම තුලින් ඇති බව නැති බව කතා කරන්නත් පුළුවන් අප්‍රකට වීම තමා බෑග්ග්‍රවුන්ඩ් එක සුදු රෙද්ද වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නැති බැවින් ඇති බව ඇති වුණා ඒක උච්ඡේදයට අහු වෙන්නේ නැහැ ඒ කියන්නේ මම නොයෙදෙන බවින් හිස්මතු වෙන ඇති බව නොයෙදෙන බවින් හිස්මතු වෙන ඇති බව කියන එක තමයි අර එතන වෙන්නේ. ඒකකොට මම කතා කරන්නේ පෙර පසු නොවී එකටමයි අතනින් කොඩිය කපලා ගත්තේ කොඩිය මතු වෙද්දී එතන ඇති නැති බව කතා කරනවා වගේම අප්‍රකට ප්‍රකටත්වයේ ඇති ඇති බව නැති බව එකම පෙර පසු නොවී සර් අප්‍රකටත්වයේ ඇති නැති බැවින් ඇති බව කියන එකත් එකටම ඉපදෙන තැනට සර් හිත කියලා ආයේ ආයේ විමසුවොත් පෙර පසු නොවී ඒකාන්ත ඇති බවක්වත් ඒකාන්ත නැති බවක්වත් කියන එක දෙක එකටම ඉපදිලාවක් නැහැ කියලා. දෙක එකටමවත් වෙනමවත් මේ ඉපදිලාවක් නැති දෙකක් තමයි අර සක්‍රීය බව තුල නැති බවිනුත් පෙනී හිටින්නේ ඇති බවිනුත් පෙනී හිටින්නේ එකම හොල්මනක් එකම තමයි ඉපදි සක්‍රීය බව තුල. එතකොට පැවති ඇති බවක්වත් පැවතිලාම නැහැ නැති බවක්වත් පැවතිලාම නැහැ සර් මම කියන්නේ මෝඩකමින් මැනීම වෙලා තියෙනවා ඒ සත්‍යයත්වයේ යෙදෙන හින්දා. එතකොට මොකද්ද මේ පේනවා දැනගන්නවා කියන එක අතනින් වෙනදලා දැන ගැනීමනේ හොයන්නේ. එතකොට දැන ගැනීම නොදැන ගැනීම කියලා මනින මැම්ින්ම අර්ථ විරහිතයි යෙදිලම නැති දෙයක් අර සත්‍යයත්වයෙන් ගන්න තෙත්තමනේ ඕනකම උඩ මනිනවා. ඒ මැනීමක් අර්ථ විරහිතයි එතන සමස්තම දැක්කා වගේ හිතෙනවා. ඒක නේද එකටම යෙදෙන් එකටම ඉපදීමක් ගන්න ඉපදෙනවා කියන්නත් බෑ ඉපදෙනවා නෑ කියන්නත් බෑ එතෙන්ට හිත කියන්න බෑ එතන හිතෙන් අල්ලන්න බෑ. නිකන් අර අවකාශ කඩු පහරක් ගහනවා කැපෙන්නේ නැහැ කටනකුත් නැහැ වගේ එහෙම එකක්. හැබැයි මෙතන හිතල එතෙන්ට එන්න පුළුවන්. එතෙන්ට ආවහම මේක උච්ඡේද නෙමෙයි කියලා ෂුවර් සර් මම උච්ඡේද පැත්තෙන් ගිහින් මෙච්චර කල් කරේ දැනීමට හිත කියලා දිගු කාලිනව මම සංඥාවක් වඩලා තිබ්බත් දැනීමට දැනෙන්න තැනක්වත් දැනෙන්න කෙනෙක්වත් නැහැ කියලා. එතනදි මට සර් උනේ දැන ගැනීමෙන් එහාට මට හිතීමකින් යන්න බැරි වුණා ප්‍රායෝගිකත්වයේ තුර හිර වුණා. නමුත් මට ඒක බුද්ධහම වගේම තේරුනේ ප්‍රතිපදාවයි හිතන හිතිල්ලයි දෙක 100%ක්ම හරිම වගේ තේරුණා. හැබැයි දැන් මේ ප්‍රකටත්වයේ ඇති නැති බව එකම පෙරපසු නොවී සර් අප්‍රකටත්වයෙන් මතුවෙන ඉපදීම කියන එකවත් කතා කරන්න බැහැනේ. සියල්ල එකට මතුවෙන තැනම මතුවෙන්න පිහිටන්න බෑ කියන තැනනේ සර්ට මං අන්න ඒක තමයි සර් අර දෙවනියට ඇහුවේ මේ මොකද්ද එහෙනම් මේ හැකියාව දැනීමේ හැකියාව පෙනීමේ හැකියාව කියලා කතා කරේ මේ සක්‍රීය බව. ඒ සක්‍රීය බව කියන්නේ එක පෙනීමට දැනීමට දැන ගැනීම මොකේදවත් අදාළ නැහැ. මේ මෝඩකමින් මනින හින්දා තමයි මේ සක්‍රීයත්වය තියෙන්නේ. එතකොට ඒක හතරකට බෙදන්නත් බැහැ වගේ සර් මේ මොනාහරි මං ආයෙත් මොකේ හරි තැනක ඉර වෙනවා නම් සර් මං කෙරෙහි අනුකම්පාවෙන් පෙන්නර දෙන්න කියලා ඉල්ලා හිටිනවා සර්. මට කියන්න මට දෙපාරමස්කාර පූර්වකව සර් වැඳලා ඉල්ලන් හිටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි ඕකේ. දැන් අපි දැනීම කියන එක දැන් කයටනේ දැනෙන්නේ ශරීරයට. ඇත්තටම දැනීම එන ආයතන තුනක් තියෙනවා. ඒ වුණාට අපි මේ කතා කරන්නේ කාය කාය විඥානය කයට දැනෙන එක. අනිත් දැනීම් දෙක තමයි නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා කියන එක. ඒ තුනම ආයතන තුනේම දැනීම කියන වචනේ තමයි අපි යොදාගන්නේ. මුත කියන වචනේ එතකොට දැන් කයට දැනීම දැන් වාඩි වෙලා ඉන්නකොට පුටුව උඩ ශරීරය වාඩි වෙලා. ඉතින් අපේ සාමාන්‍ය ලෝකෙදි දන්න දේ තමයි පුටුවකුත් පැවතුනා ශරීරෙකුත් පැවතුනා, ඒ හින්දා තමයි මේ වාඩි වෙලා ඉන්නේ. ඒක තව ටිකක් බලනකොට මං හැමතිස්සෙම අර මං කරන්න කියලා කියපු දේ සමහරු කරන්න ඇති. ඉතර කරපු අය මේක දෙය තේරෙනවා. දැන් අපි ඔය තියෙන ශරීරයක් කියන තැනක හිටියට දැන් ශරීරේ තියෙනවා කියලා දන්නේ කොහොමද? තියෙනවා කියන කතාව මතක කරලා ගන්න ශරීරයක් දැන් ශරීරේ. තමන් මොන ඉරියව්වේ හිටියත් දැන් මතක් කරන්න පුළුවන් මගේ ශරීරය මොන ඉරියව්වේද තියෙන්නේ. මේක බුදුහාමුදුරුවෝ කරන්න කියපු එකක්. මේ ඉරියාපත පබ්බේදී එන එකක්. මේ මොන ඉරියව්වේද කියලා දැන් මම අහුවොත් ඔයගොල්ලෝ දන්නවා. ඒ ඉරියව්ව සමහර විට අර ප්‍රධාන ඉරියව් නොවෙන්න පුළුවන්. අපි ප්‍රධාන ඉරියව්ව කිව්වට වාඩි වෙලා ඉන්නවා කිව්වට වාඩි වෙලා ඉන්න එකේ එක එක ඉරියව් තියෙනවා. කොට මේ සමහරට කකුල් බිම තියාගෙන වෙන්න පුළුවන්, කකුල් උඩ තියාගෙන වෙන්න පුළුවන්, එක මිනිහක තාගෙන වගේ වෙන්න පුළුවන්, අත් එක අතක් එක විදිහකට අනිත් අත තව විදිහකට ඔහොම ඔහොම මේ හැබැයි අමංගේ ශරීරේ මේ මොහොතේ තියෙන්නේ මෙහෙමයි කියන එක හොඳටම දන්නව නේද? මේ ඉරියව්ව අපිට නිකන් අවධානය යොමු කරන්න විතරයි තියෙන්නේ ඔන්න මේ ඉරියව්වේ කියලා මේ හොඳටම දන්නවා. ඒ දැනීම එක්ක තමයි හොඳට බලන්න කිව්වේ ඉරියව්වක් කියන්න පුළුවන්ද ශරීරයක් නොතිබුණා නම්. කියන්නේ භෞතික ශරීරයක් නොතිබුණා නම් අපිට ඉරියව්වක් කියන්න පුළුවන්. කියන්නේ එළියේ ශරීරයක් නොතිබුණා නම් ඉරියව්වක් කියන කතාවක් එන්නම විදිහක් නැහැ.
එහෙමයි.
හැබැයි අපිට ඉරියව්වක් තියෙනවාමයි. ප්‍රායෝගික අත්දැකීම දැන් මොන ඉරියව්වේද ඉන්නේ කිව්වොත් නිකන් කියලා ඉවරයිනේ. දැනගෙන ඉවරයි. හිටගෙන ඉන්නවද, ඇවිදිනවද, නිදිනවද, වාඩි වෙලාද, ඉරියව්ව ඇවිල්ලා ඉවරයි. ඔක තමයි අපේ ප්‍රායෝගිකත්වය කියන්නේ. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ ඉරියව්ව එක්ක. ශරීරයේ ඉරියව්ව පිළිගත්තා කියන්නේ ශරීරය පිළිගත්තා. ඒ කියන්නේ ශරීරයේ බැසගෙන ඉන්නේ. ඔක තමයි ලෝකය. එතකොට මේ ශරීරයට එන දැනීම් අපිට ඕන තරම් දැන් බලා ඉන්නකොට තියෙනවා. හොඳට බැලුවොත් දැන් කලින් කතා කරද්දී න තිබුණ දැනීම් ගොඩාක් තියෙනවා ශරීරයේ එක එක තැන්වල. ඉතින් මම එක විදිහකට පරීක්ෂණය කරන්න කිව්වේ හොඳට බලන්න තියෙන දැනීම් ටික ඔක්කොම. ඔය දැනීම් ටික වෙන් කරලා ගන්න, අරන් ලකුණු කරන්න. නිකන් 3D එකක ලකුණු කරන්න. ඒතකොට ඔය ටික විතරනේ දැනිලා තියෙන්නේ. ඒතකොට ඒවා ටික නිකන් තිත් ටිකක් වගේ තැන් තැන්වල දැනීම් ටිකක් තියෙනවා නේද? දැන් ඔය දැනීම් ටික වෙන් කරලා ගත්තොත් අපි දැන් ශරීරයක් තියනවාද නැත්නම් තිත් ටිකක් විතරද? ඒ දැනීම් ටික විතරක් ගත්තොත් දැනට අපි දැනීම් ටික තියනවා කියන එකේ ඉඳන් දැනෙනවනේ. ඒ ටික ගත්තොත් ඔය ටිකට ශරීරය කියන්න පුළුවන්. ශරීරය කියන්නේ අපිට දැන් ඉරියව්ව පෙනුණා ශරීරය කියලා කියන්න පුළුවන් ද ඔය දැනීම් ටිකට? මොකද ඉරියව්ව කියන එකේ මුළු ශරීරෙම තියෙනවනේ නේද? ඉත් ටිකක් තනින් තනින් නෙවෙයිනේ. එතකොට මේ දැනීම් ටිකෙන් කවදාවත් ශරීරයක් ලැබෙන්නේ නැහැ.
නේද? අපිට ලැබුණාට අපිට ලැබිත් ඒ කියන්නේ හිත කොහොම හරි ශරීරයක් හදලා තියෙනවා ඒ දැනීම් ටික උදව් කරගෙන. දැන් තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි දැන් ඇත්තටම බලද්දි දැනීම් ටික කියන්නේ ශරීරයක්ද? නැහැ නේද?
නැහැ
සර්. එතකොට මේ දැන් මේ මොහොත ගැන මේ පච්චුප්පන්න කියන එක ගැනයි මේ කතා කරන්නේ. දැන් අත්දකින්නේ දැනීම් ටිකක් විතරයි. ශරීරයක් කියන එකක් අත්දකින්නවද? ශරීරයක් ඇත්තටම පේනවා, පේන්නේ ඇහැටද හිතටද? හිතට නේද?
එහෙමයි සර්.
එකක් හොඳට වෙන් කරගන්න ඕනේ. දැන් ඇහැට පේනවා කිව්වොත් ඇහෙන් බැලුවොත් ඉතින් ශරීරයේ ඒත් මේ කොටසක් පේනවා මිස මුළු ශරීරෙම පේන්නේ නැහනේ. ඒ පෙනුනත් තේන්නේ වර්ණයක්ද ශරීරයක්ද? එළියේ තියෙන මොකක් හරිද වර්ණයක්ද පේන්නේ? වර්ණයක් විතරනේ ඇහැට දකින්න පුළුවන්. ඇහැට ගෝචර වර්ණ විතරයි. ශරීර කියලා එකක් ගෝචර නැහැ. ඒ දැන් එතකොට අපිට මේ දැන් ඉරියව්ව කියන එක ශරීරය මේ ඉරියව්වේ තියනවා කියන එක හිත කියන දෙයක්. ඒක පැහැදිලි නේද? එතකොට දැනීම කියන එක වෙන එකක්, ශරීරය කියන එක වෙනම එකක්. එතකොට මේ ශරීරය කියන්නේ දැන ගැනීමක් මිසක්. දැන ගැනීම කියන්නේ මනසෙන් දැනගත්තා. හිතට අරමුණක් හැදුනා ශරීරයේ වගේ එකට. ඒ කියන්නේ ඒක ධම්මාරම්මණයක් නේද ශරීරය කියන එක මේ මොහොතේ.
ඒක සර්
දැනගන්න. ඒ ධම්මාරම්මණය කියන එක මොන වගේද? අල්ලන්න පුළුවන්ද? දැහැනේ. නේද? අරමනේ අර චිත්‍රපටියේ තියෙන ශරීරයක් වගේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ෂන් එකක් වගේ. ඒක කවදාවත් ඇත්ත පිහිටන එකක් නෙවෙයි. ඇත්ත කියලා මම කියන්නේ මේ භෞතික දෙයක් වෙන්නේ නැහැ. මානසිකව දර්ශනය වෙන අර හීනයක් වගේ තව විදිහට කිව්වොත්. චිත්‍රපටියක් බලනවා වගේ. චිත්‍රපටියේ ශරීරයක හැඩයක් තියෙනවා නේද? ඔබ පේනවා. අපි හිතනවා එතකොට ඇත්ත ශරීරයක් කියලා. කියන්නේ චිත්‍රපටියක් බලද්දී දැන් දිය ඇල්ලක් රූපයක් ඒ විදිහට පේනකොට අපි හිතනවා ඇත්ත දිය ඇල්ලක්. ඒකේ වතුර මෙහෙමයි, වතුර සීතලයි, අර මේවා ඔක්කොමත් එක්කයි. ඒ වගේ තමයි මෙන්න මේ ශරීරයේ ඡායාව හරි මොකක් හරි මේ මනසට පේනකොට කණ්ණාඩියෙන් පේන එකත් ඒ වගේ නේද? ඒ පේන එක දිහා තමයි බලන්නේ. ඒ දිහා බලලා අපි හිතනවා මේ ඇත්ත ශරීරයක් දිහා බලන් ඉන්න මේ පේන්නේ ඇත්ත ශරීරයක් කියලා. මොකද කිසිම වෙනසක් පේන්නේ නැහැ ඔය හිතට පේන ශරීරය. ඒ තරමට අපි මේකට පුරුදු වෙලා. මේ දකින්නේ භෞතික ශරීරය කියලාමයි හිතෙන්නේ. ඔක තමයි අර මං වතුරට එබෙන බල්ලගේ උපමාව කියන්නේ. මේ බල්ලට පේන්නේ වතුරේ ඉන්න ඇත්ත බල්ලෙක් කියලාමයි උට හිතෙන්නේ. ඒ කියන්නේ භෞතිකව ෆිසිකලි ඉන්න බල්ලෙක්වම තමයි ඔය පේන්නේ කියලා. එතකොට අපිටත් අපිත් ඔය තත්ත්වේ නේද? මේ දැන් මේ මගේ ශරීරය කියලා හිතෙන්නේ ඇත්තටම පුටුව උඩ තියෙන ශරීරය කියලා නේද හිතෙන්නේ? ප්‍රායෝගිකව. මේ නුවණින් බලනකොට නේද පේන්නේ ඔය පෙනීලා තියෙන්නේ එහෙම භෞතිකව තියෙන එකක් වෙන්න බෑ. හිතටයි ඔය පේන්නේ. හිතට පේන එක ඒ මානසික දෙයක් මිසක් නේද? මනසේ නිර්මාණයක් මිසක් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි ඔය. අල්ලන්න පුළුවන් කියන්නේ ආයේ අපි කාය ආයතනෙන් අත්දකින්න පුළුවන්ද කියන එක නේ. එහෙම අත්දකින්න බෑ. හරි. අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන්ද? දැන් ඒක කියන්නේ භෞතික දෙයක් අපි ආයතන වලින් අත්දකින්න පුළුවන් කියලා හිතන්නේ භෞතික දෙයක්. එහෙන් දකින්න, කණෙන් අහන්න, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයින් ස්පර්ශ. ඔය ටික අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ භෞතික රූපයක්. හැබැයි මේ දැන් ඔය දැනගත්ත ශරීරය කියන එක ඔය ඉන්ද්‍රිය පහටම අහු වෙනවද? අහු වෙන්නේ නැහැ. හරි. අපේ ඇහැට කනට නාසයට දිවට කයට අහු වෙන්නේ නැත්නම් මට මේ දැන් පේන මගේ ශරීරය වෙන කෙනෙක්ගේ ඇහැට කනට නාසයට දිවට කයට අහු වෙයිද? මගේ වටත් අහු වෙන්නේ නැත්නම් වෙන කෙනෙක්ගේ වට කොහෙත්ම අහු වෙන්න බෑනේ. ඒ කියන්නේ මන් දැකපු හීනේ තව කෙනෙක්ට කොහෙත්ම ගෝචර නැහැනේ නේද? එක ආයතනයකට. හරි. එතකොට බලන්න ඒක අනිත් එක්කෙනාගේ හිතටවත් ගෝචරද? දැන් මගේ හිතේ ඇති වෙන එකක් ඕගොල්ලන්ට නිකන්වත් හිතලවත් බලන්න පුළුවන්ද? හිතටත් ගෝචර නැහැ නේද? ආයතන හයටම ගෝචර නැහැ. දැන් මගේ හිතේ හැදුන දේ ඔයගොල්ලන්ගේ ආයතන හයටම ගෝචර නැහැ නේද? දැන් මං හිතන දේ. ඒ වගේ තමයි ඔයගොල්ලෝ හිතන දේ මගේ ආයතන හයටම ගෝචර නැහැ. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ ආයතන හයටම අහු වෙන්නේ නැහැ. හරි. ඔක හොඳට බැලුවොත් වෙයි. තමන්ගේ හිතටවත් ආයේ ගෝචර දෙයක් නෙමෙයි මේ මොහොතේ. ඒක يعني අනුන්ගේ ආයතන හයට අහු වෙන්නෙත් නැහැ, අපේ ආයතන හයට අහු වෙන්නෙත් නැහැ. හැබැයි අපි දැඩි විශ්වාසයක ඉන්නා මේ තියෙන ශරීරයක්මයි දැනගත්තේ කියලා. දැන් තියෙන ශරීරයක් නම් يعني පුටුව උඩ තියෙන ශරීරයක් නම් වෙන කෙනෙකුටත් පේනවා, වෙන කෙනෙකුට අල්ලලා බලන්න පුළුවන්. දැන් පේනවනේ මේක අපිටවත් අල්ලන්න බැරි එකක් ඔය දැනගත්තේ කියලා. මේ තනිකර මායාවක් කියන එක පේනා නේද? ශරීරයක් කියලා මවල දීලා. ඒකට නොතන හොඳට මේක ප්‍රත්‍යක්ෂ වෙනකන් මේක පුරුදු කරන්න ඕන. ඒකයි මං කිව්වේ අර ඒක බලන්න ඕන කියලා. ශරීරය තියනවා කියලා හිතන හැම මොහොතකම බලන්න ඔය දැනගත්තු ශරීරය ඇත්තටම එළියේ තියෙන එකක්ද කියලා අන්දට නුවණින් බලනකොට පේනවා ඒක වෙන්නම බෑ. වෙන්නම බෑ. ඒ කියන්නේ ශරීරය තිබිලා හු වෙන්නේ නැහැ කතාවක් නෙමෙයි, වෙන්නම බැරි එකක්. හරි. ඔය දැනගත්තේ එළියේ තියෙන එකක් කියන එක සිද්ධ වෙන්නම බැරි එකක්. ඒක හොඳට පැහැදිලි වෙන්න ඕන. එතනින් එහාට බලන්න. ඒක පැහැදිලි නැත්නම් ඔක හොඳට බලන්න ඕන. ඒකට මේ ඉරියව්ව. එතකොට හුවත් ඔන්න ඔය තියනවා කියලා හිතපු ශරීරය දැන් මම ප්‍රශ්නයක් ඇහුවොත් වෙන භාෂාවකින් නিত্যද අනිත්‍යද කියන එක. අන දැන් හැඟීමක් එනවනේ මේ ශරීරය කියන එක කවදාවත් අත්දකින්න බැරි නිකන් ඊන මාත්‍රයක් විතරයි වගේ එක. අන්න එතකොට ඒ වෙන කිසිම කෙනෙකුටවත් මටවත් අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඒ අනිත්‍යයි කියන හැඟීම අන්න තේරුම් ගන්න. ඉපදිලාම නැහැ. අටගෙනම නැහැ. මොකද ඔතනින් එහාට ගියොත් අර කිව්වා වගේ ඔබතුමිය මොකද්ද කිව්වා අර ඒ උපමාව හරි වටිනවා. අර සුදු පෙද්දකින් කොඩියක් කපලා ගන්න එකේදී එතකොට ඒ මොහකට කොඩියක් ඇති වෙනවා. ඊට කලින් තිබිලත් නැහැ, පස්සේ තිබිලත් නැහැ. ඒකට මේක ඇති වෙලා නැති වෙනවා. ඔබ මම තව උපමාවක් ගත්තොත් ඔය වතුරේ රැල්ලක් නැගෙනවා වගේ. එහෙම නැත්නම් දිය සුලිය ඇති වෙනවා. ඊටත් හොඳ වෙන්න පුළුවන් මේ අපි හිතමු අර රෑ මේ විදුලියක් කොටනවා කියලා. ආසි කරුවලේ ඉන්නකොට. මේ විදුලිය කියන එක බලන්න පිහිටවන්න පුළුවන් දෙයක්ද? ඒ ආලෝකය ඇති උනා නැති උනා නේද? දැන් ඔන්න ඔය වගේ දෙයක් ක්ෂණයකින් ඇති වෙලා නැති වෙනවා කියන තැනකට යන්න පුළුවන්. දැන් මෙතන අන හොඳට හිතන්න ඕන දෙයක්. මේ ශරීරය ක්ෂණයකට ඇති වෙලා නැති වුණාද?
ක්ෂණයකටවත් පිළිටවන්නේ ඇතිවීමක් වෙලා නැහැ. ඇතිවීමක් වෙලා නැහැ කිසිම ආකාරයකින් කිසිම විදිහකින් නැති කරන්නවත් ඇතිවීමක් වෙලාම නැහැ සර්.
අන්න හරි. ඕකට තමයි අර මම ඔයිට වඩා ලේසි අර වතුරේ බල්ලා කියන කතාව. දැන් බල්ලට බල්ලෙක් පිහිටියට අපේ මට්ටමට ක්ෂණයකටවත් වතුරේ බල්ලෙක් ඉපදුනාද? එහෙම කිව්වොත් මෝඩ කතාවක් විතරයි නේ. එහෙම සිද්ධියක් හටගෙනම නැහැ. හැබැයි අර දෘෂ්ටියට මොකද පේන්නේ? බල්ලෙක් ඉන්න නිසාමයි පේන්නේ. මේ පෙනුන නිසා ඉන්නවාමයි කියන එක තමයි දෘෂ්ටිය. හරි. හැබැයි ඇත්ත තත්ත්වය මොකද්ද? හටගෙනම නැහැ. ඒ කියන්නේ අපේ මට්ටම. ඒ උපමාවේ ඒ අදහස ගන්න. ඒකයි මම ඔය වතුරේ බල්ලා කියලා කියන්නේ. ඒ කියන්නේ හම්බ වෙන්නම බෑ ඒක. හරි. වතුරෙන් කවදාවත් බල්ලෙක් හම්බ වෙන්නම බෑ. අපේ අර ඒත සයින්නාන්සේ ලස්සන උපමාවක් ගන්න කිරිතයකින් ගෙම්බවක්. ඒ වෙන්නම බැහැනේ. ඒ ඒ අදහස දෙන්නයි ඔය එක එක විදිහේ උපමා කියන්නේ. විය නොහැක්කා. හරි. භව්‍ය නැහැ. නැ භවිස්සති. එක එක වචන මේ මෙන්න මේ වගේ හැඟීමක් ඕක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙනවා කියලාම දැනෙනවා අහු වෙනවා නිකන් ඇයි මොකද අපි අපේ දෘෂ්ටිය බලවත් වෙනවා අපේ ශරීරයේ වෙන්න බෑ කිව්වට පිළිගන්නව බෑනේ මොකද නැත්නම් මේ තියෙන්නේ කියන එක අනිත් පැත්තෙන් එනවා හරි ඒ කියන්නේ අපේ ප්‍රායෝගික අත්දැකීම ඉතින් ශරීරයක් තියෙනවා දැන් වෙන්න බෑ නං දැන් ප්‍රශ්න කරන්න පුළුවන් දැන් මදුරුවේ කනකොට දැනෙන්නේ නැද්ද අපි ගිය සතියේ හරි සාකච්ඡාවේදී ගත්තේ මොකද මේ අත්දැකීම එක්ක අපිට මේ දෙකේ ලොකු පරස්පරයක් එක පැත්තකින් ශරීරය පිහිටන්න බැරිලු අනිත් පැත්තෙන් මේ මදුරුවට ඇවිල්ලා කන්න ශරීරයක් තියෙනවා නැත්තම් පුටුවේ වාඩි වෙන්න ශරීරයක් තියෙනවා මෙහෙම දැනෙන්නේ කොහමද ඔය දැනෙන්නේ ශරීරෙට කියන ප්‍රශ්නේ තියෙනව නේද ඔන්න ඔය 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 ප්‍රායෝගික ප්‍රශ්නයක හැදෙන්නේ.
ඔව්. සමාවෙන්ද මං කියන්න ගියේ ඒ දෘෂ්ටිය දැන් අර විමසීම තුල කැඩිලා ඉඳා දැන් ඇස්සරලා බලද්දි උනත් කියන්නේ ඒකත් වෙනම විමසලා තියෙනවා නම් මේ දැන ගැනීමකින් ඒ කියන්නේ දැන ගැනීමකින් තොරව කිසිම ආකාරකින් දේවල් පිළිගන්න බෑ කියන එක
දැන ගැනීමකින් තොරව හිතන්න බෑ. දැන ගැනීම එක්ක හිතන්න පුළුවන් නේද?
ඔව්. ඒකකොට ආයෙත් දැන් මේ විමසීම තුල එතනක් සඳහන්න බෑ. ඉස්සරහට තල්ලු කරන ගතිය එනවා සර් මේ. ඔව්. ඉපදිට අර විමසීම තුල
දැන් සිතීම කියන්නේ දැන් අගතුමිය කියනවානේ දැන ගැනීමකින් තොරව සිතන්න බෑ කියන එක ඒක හරි. හරි. දැනගත්තු හින්දානේ ඒ කියන්නේ දැනීම හින්දානේ මෙහෙම හිතුවේ නේද?
එහෙමයි.
දැනෙන හින්දා තමයි ශරීරේ වාඩි වෙලා ඉන්නවා කියන්නේ මේ දැනෙන හින්දානේ. නේද? ඒ කියන්නේ දැනීමකින් තොරව හිතුවා නෙවෙයි කියන තැන එතන තියෙනවා. හරි.
එහෙමයි.
දැන් ඇත්තටම දැනීමයි සිතීමයි සම්බන්ධද? දැන් මේ මොහොතේදී සම්බන්ධයි. දැන් දැනීම නැතුව දැන් හිත හිතා ඉන්න බෑයිද ශරීරය ගැන?
දැනීමයි හිතීමයි සම්බන්ධයක් නෑ ඒක විමුක්ත කියන්නේ කිසිම දැනීමෙන් කිසිම සම්බන්ධයක් කිසිම ආකාරයකින් නැහැ ඒ වගේම මේ හතරකට බෙදපු බෙදිල්ලෙත් වැරද්ද ඒකත්
දැන් බලන්න අපි නිකන් කල්පනා කර කර ඉන්නවා කියලා හිතන්න හීන ලෝකයකට ගිහිල්ලා ඉන්නවනේ දවල් හීනවල නේද? එතකොට දැනීම හින්දාද හිතන්නේ? නැහැනේ.
නෑ සර්.
එතකොට පේනව නේද දැන් අපිට හිතුණට දැනීම හින්දායි මෙහෙම හිතුවේ කියලා දැනීම නැති වුණත් හිතන්න පුළුවන් නේද?
පුළුවන්.
ඒ දෙක ඉන්ඩිපෙන්ඩන්ට් නේද? ඒ දෙක වෙන වෙනම සිද්ධිද ගන්න නේද?
ඔව් ඔව් එහෙමයි සර්.
එහෙනම් දැනීම නිසයි හිතුවේ කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද?
එතෙන් එනකන් විතරයි නේද? ඊට පස්සේ ඒක කැට් වුණාම එතන සම්බන්ධ වෙන්නේ
නැහැ සර්. දැන් මේ දැන් ඒක තේින්න ඕන මේ දෙක කිසිම සම්බන්ධයක් නැති සිද්ධි දෙකක්. අපි සම්බන්ධ කරලා තියන එක වෙනම කතාවක්. හරි? හැබැයි මේ දෙක වෙනම වෙනස් සිද්ධි දෙකක් නේද? දැනෙනවා කියන එක එකක් හිතනවා කියන එක තව එකක්. එතකොට ඔන්න ඔය දෙකෙන් ඕන එකකින් මේක විමසන්න පුළුවන්. එක්කෝ හිතනවා කියන පැත්ත මොකද්ද මේ හිතනවා කියන්නේ කියලා ඒක හොයාගෙන යන්න පුළුවන්. එහෙ නැත්නම් මොකද්ද මේ දැනෙනවා කියන්නේ කියලා ඒක හොයාගෙන යන්න පුළුවන්. හරි? ඒ තමන්ගේ විචක්ෂණය කියන එකට ඒ කියන්නේ චින්තනයට ඔය දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. දැන් අපි වරද්ද ගන්න තැන තමයි ඔය දෙක සම්බන්ධ කරගෙන ගන්න එක. මේ දැනුණ දෙයනේ හිතුවේ කියලා. දැන් පේනවාද එහෙම එහෙම එකක් දාන්න බෑ කියලා. අපිට වෙනවා. ඒක අපේ සාමාන්‍ය අපේ පුරුද්ද ඉතින් දැනෙන දෙයට හිතන ගතිය තියෙනවා. එනකට හොඳට බැලුවොත්. මේ දෙක එක එකට වෙනස් නේද? ඒ කියන්නේ දැනෙන්නම ඕනේ නෑනේ හිතන්.
ඔව් සර්. ඒක වෙන
දැනෙන හැම හිතන්න පුළුවන්. ඒක හරි. ඒක විශේෂ අවස්ථාවක් නිසා හැමතිස්සෙම වෙන්න ඕන එකක් නෙවෙයි නේද?
එහෙමයි
සර්. එතකොට මේ දෙකේ සම්බන්ධයක් නැහැ කියලා පේනවා නේද? එතකොට අපි මේක සම්බන්ධ කරන්නේ මොකක් හරි අපි කරපු වැඩන්නේ. එහෙම වෙන්න ඕනේ නැහනේ. දැන් මේ පේන දේ ගැනමයි හිතන්නේ කියන එක දැන් අර බල්ලා වතුරට එබිලා හිතනවා. අර පේන දේ ගැනමයි මං හිතන්නේ. අතන බල්ලෙක් ඉන්නවා ඌ ගැන තමයි මං හිතන්නේ කියලා ඒක ඌ හදපු එකක් මිසක් ඒ ඇත්ත සත්‍ය එක නෙවෙයිනේ නේද? පෙනීම වෙනම එකක් සිතීම වෙනම එකක්. පේනව නේද? එතකොට පේනවද මේ දැනීමයි සිතීමයි කියන දෙකේ සම්බන්ධයක් නැහැයි කියලා? අපි සම්බන්ධ කරගත්තට සම්බන්ධ කරලා තියෙන්නේ මොඩගම මත නේද?
ඔව් සර්. ඒ හතරම වෙන වෙනම සම්බන්ධයක් නැහැ. හැබැයි අර දැන ගැනීම කියන තැනින් විමසලා ඉස්සරහට යන්න, ඒ කියන්නේ විමස ගන්න පොඩි පහසුවක් තියෙනවා ඉර වෙන්නේ. තේරෙම ඇවිල්ලා ඔය දැන ගැනීම කියන තැනට හින්දා. මම
ඔව් අපිට හිතන්නේ දැනීම දැනගත්තා කියලා. හැබැයි දැනීම නෙමෙයි ඔය දැනගැනීම.
ඔව් දැනීම
දැනගැනීම නෙමෙයි ඒක. දැනගැනීම කියන්නේ අපි හිතනවා කියන එකනේ.
ඔව්.
විඤ්ඤාත කියන එකනේ. දැනුවත් වෙනවා. ඉතින් දැනුවත් වෙන එක ඕන තරම් අපිට හිත හිතා ඉන්න පුළුවන්. අයියේ ඒක දැනීමට දැනීමමයි දැනගත්තේ කියලා ඒ දෙක විතරක් දාගන්නේ අයිය. එහෙම දාගන්න සුදුසුද? ඒක හොඳට ඕකෙන් බලනකොට පේනවා එහෙම සුදුසු වැඩක් නෙවෙයි. මේ පේන දේ ගැනමයි හිතන්නේ කියලා කිව්වට අර බල්ලාගේ තත්ත්වයට අපි ගිහින් නේද? බල්ලෙක් ඉන්නවා පේනවා ඌ ගැන මං හිතනවා. ඒක ලෝකෙට ඇත්තක් වුණාට අර සත්‍ය හොයන කෙනාට එතන බොරුවක් පේනවා නේද? නිකන් අර මායාවකට අහු වෙලා කියන එක. දැන් අචන සත්‍යවාදීව හිතුව අපි ඉන්න තැන අපේ පුරුද්ද දැනීම නිසාමයි එහෙම හිතන්නේ. දැන් අපි එතනත් නෙමෙයි ඉන්නේ. දැන් ඔන්න දැන් දැනීම නිසානේ මේ ශරීරය කියලා හිතුවේ මේ ඉරියව්වේ තියෙන. එතනින් අපි නවත්තන්නේ. ඔය හිතලා දැනගත්තු ශරීරයට තමයි දැනුනේ කියන එකටත් දාලා ඉවරයි. දැන් ශරීරයේ පුටුව උඩ තියෙනවා ඒ ශරීරයට පුටුවෙන් තමයි දැනීම එන්නේ කියන තැනටත් අපි ගිහිල්ලා ඉවරයි. දැන් දැන් පේනවද දැනීම ගැන හිතන්න ගිහිල්ලා දැන් මෙන්න මේ ඕඩර් එක බලන්න. දැනීම ගැන ස්පර්ශයක් දැනෙනවානේ. ඒ දැනීම ගැන හිතලා නේද ශරීරයයි පුටුවයි කියන එක ගැන දැනගත්තේ. හරි. දැනුණාට පස්සේනේ දැනගෙන තියෙන්නේ. ඒක දැනුණාට පස්සේනේ හිතුවේ. එකකට ශරීරයයි පුටුවයි ආවේ දැනුණාට පස්සේනේ. අපි එන නිගමනේ මොකද්ද? මේ ශරීරය ඒ පුටුවේ තියෙන එක තමයි අර ඊට කලින් දැනුනේ. ඒ වෙන්න
පුළුවන්
නේද? ඒ එහෙම වෙන්නම බෑ. වෙන්නම බෑ කියන එක පේනවා. ඔන්න ඔතෙන්ට එනකම් මේක බලන්න.
ඒක විමසලා ප්‍රායෝගිකත්වයක් හිතතිය තියලා මේ හැම පැත්තෙම බැලුවොත් ඒක දෘෂ්ටියක් ඒක වෙන්නම බෑ කියන එක කැඩෙනවා
මුලින්ම. ඒක තමයි මම කියන්නේ මේ මේ ශරීරයේ තර වතුරේ බල්ලෙක් වගේ පුටුවත් වතුරේ බල්ලෙක් වගේ කියන එක නුවණට අහු වෙන්න ඕන. එතකොට ඒ දෙක ඇත්ත කළොත් නේද ශරීරයේ පුටුවේ ගැටිලයි මේ දැනීම එන්නේ කියන තැනට අපි ගිහින් තියෙන්නේ. කියන්නේ ශරීරයත් වතුරේ බල්ලෙක් පුටුවත් වතුරේ බල්ලෙක්. අන්න ඕක තමයි ඔය තව පැත්තකින් අහන්නේ ශරීරේ නිට්‍යද අනිත්‍යද පුටුව නිට්‍යද අනිත්‍යද. කියන්නේ අනිත්‍ය කියන්නේ අර වතුරේ බල්ලා වගේ. කියන්නේ පිහිටුවන්න බෑ. පිහිටීමක් දෙන්න බෑ. ආ. හරිද මේක සිතීමක් විතරනේ. මනක්කල්පිත ස්වභාවයක් විතර නේද? වෛද්‍යරිව හීන මාත්‍රයක් විතරයි. ඉතින් ඒක අර පිහිටීමක් දෙන ගතියේ තියෙන වැරද්ද කියන තමයි මම අර මෙච්චර වෙලා කිව්වේ. අර ඔන්න ඔය අදහස ආවොත් කයත් අනිත්‍ය නම් පුටුවත් අනිත්‍ය නම් මේ දැනීම නිට්ටය වෙන්න පුළුවන්ද කියනවා වගේ දෙයක් මේ අහන්නේ. අර නන්දකෝවාද සූත්‍රය මතක් කරගන්න. තෙලුයි තිරෙයි වැටියයි නිසා දැල්ල, දැල්ල නිසා ආලෝකය. හරි. තෙලුයි වැටියයි දැල්ලයි නිසයි ආලෝකය. තෙලුයි ඉරයයි දැල්ලයි නිසයි ආලෝකය. ඒක හරිනේ. ඊළඟට ඔන්න නුවණින් බලන්න කියනවා මේ තෙල් නිට්ටයද අනිත්‍යද? ඉරය නැත්තම් වැටිය කියන එක නිට්ටයද අනිත්‍යද? දැන් ඔන්න නිට්ටය අනිත්‍ය ගැඹුරින් කියන්නේ අර අපි ලෝකෙට අයිති එකෙන් ඒක පිහිටෝලා ඒකට දෙන වෙන දෙයක් නෙවෙයි. පිහිටවන්න පුළුවන්ද? ඕක මං අර වතුරේ බල්ලෙක් කියන පැත්තෙන් කියන්නේ ඒකයි. ඒකට අර තියෙන දෙයකට සිද්ධ වෙන කතාවක් නෙමෙයි මේ. පිහිටීමක් දෙන්න පුළුවන්ද වතුරේ බල්ලෙක් කියනකොට? වතුරේ බල්ලෙක් කවදාවත් පිහිටනවද? අනේ ඒ වගේ මේ තෙල් කියලා ස්වභාවයක් පිහිටනවද? එදී තිරය කියලා එකක් පිහිටනවද? දැල්ල දැන් තෙලුයි තිරයි නිසා හටගන්න දැල්ලක් කියන එකක් පිහිටන ඒ තුනම අනිත්‍ය නම් ඔය දැල්ල නිසා කියන ආලෝකය නිට්ටයයි කියන්නේ සුදුසුද? සුදුසුද කියලා තමයි අහන්න යන්නේ. මොකද ඒක පිහිටවන්න බෑ. දැන් කයයි පුටුවයි නිසා ස්පර්ශයක් දැනෙන. කයත් අනිත්‍ය නම් පුටුවත් අනිත්‍ය නම් ඔය ස්පර්ශය කියන එක නිට්ටයද අනිත්‍යද? එහෙනම් ඒ ස්පර්ශයෙන් එන වේදනාව අපිට ඒක සැපට දැනෙන්නත් පුළුවන්, දුකට දැනෙන්නත් පුළුවන්, අදුක්කම සුඛ මට්ටමට දැනෙන්නත් පුළුවන්. ඒ දැනීම ගැන ඒ අනිත් උඩව අනිත්‍ය නම් ওই දැනීම ගැන ඒ දැනීම
ඒක සුදුසුම නෑ කියලා සර්. ඒ
කියන්නේ දැනීමක් ඒක සුදුසුද?
පණවන එක සුදුසු නෑ නේ උගන්නේ. අර කෙනෙක් කතා කරන්නම බැහැනේ. ඒක බේස් එකම සියල්ලම ඒ දෙන්නේ නෑ කියන එක සර් කියන එක මට තේරෙනවා. මුත්ත කියන එක හරියට එතන එතනම විමසුවොත් එතනින්ම සියල්ල දකින්න පුළුවන් ආයේ විඤ්ඤාණයකට ගැට ගහ වෙනමම අර හිත හිත ඉන්න එකට ගැට ගහන්න දෙයක් නැහැ කියන එක සර්. ඒ කියන්නේ දැන ගැනීමක් කියන එකක් කතා කරන්න බෑ. අර දෙපැත්තක් පාස් කිසි ආකාරකින් පිහිටීමක් එන්නේ නැත්නම් දැන ගැනීම කියන්නේ මොකක්ද වගේ එහෙම එකක්
ඒකේ ಜಾති දෙකක් එන්න ඕන. එකක් තමයි දැන් දැනීම තමයි අපි දැනගත්තේ කියන එකේ තියෙන වැරද්ද. දැනීමයි දැනගැනීමයි කියන දෙක එකකට එකක් සම්බන්ධයක් නැහැ. හරි. එකට දැනගැනීම කියන එක දැනීමට අදාළම නැහැ. ඒ දෙක සම්බන්ධ කිරීමේ වැරද්ද එකක්. දෙවෙනි එක තමයි දැන් මේ දෙකක් සම්බන්ධ කරන්න පුළුවන් උනේ ಜಾති දෙකක් තිබුණා හින්දානේ. දැන ගැනීම කියලා එකකුත් තිබුණා, දැනීම කියලා එකකුත් තිබුණා. හරි. දැන් මේ දෙකෙන් ඕන එකක් හොයාගෙන යන්න කියලා කිව්වේ ඒක නිත්‍යද අනිත්‍යද? දැන ගැනීම කියන එක නිත්‍යද අනිත්‍යද? දැනීම කියන එක නිත්‍යද අනිත්‍යද? ඒ කියන්නේ දැන් නිත්‍යද අනිත්‍යද කියනකොට ටිකක් අර ගැඹුරින් පේන්න ඕන. ඒ කියන්නේ මම කියන්නේ අනිත්‍ය කියන්නේ අර වතුරේ බල්ලා කියන මට්ටමට ඒක හැංගෙන්න ඕන. සිම්ම පිහිටීමක් දෙන්න බෑ අනිත්‍ය කියන හැඟීමේදී. බාහ්‍ය ස්වභාවයක් දෙන්න බෑ. හරි. අපිට නිකන් පැවැත්ම කිව්වොත් ඊට වඩා වෙනස් අදහසකට යනවා. ඒකයි මම කියන්නේ පිහිටීමක් දෙන්න බෑ. ඒකයි මම මේ වතුරේ බල්ලා කියන එකෙන් කියන්නේ. ඒකයි නැත්නම් පැවැත්ම කිව්වොත් මේ යනවා තව දෘෂ්ටියකට. පැවැත්ම නැති වුණාට අර විද්‍යුලිය වගේ ඇති වෙලා නැති වෙනවනේ. එහෙම බහුවේ ස්වභාවයක්වත් දෙන්න බෑ. එහෙම පිහිටීමක්වත් දෙන්න බෑ. හරි. කියන්නේ අනිත්‍ය කියන්නේ කතා කරන්නම බෑ. ඊයේ දෙන්නෙම නෑ, හටගෙනම නෑ. කියන අනේ හැඟීම ගන්න ඕන මොකද්ද මේ අනිත්‍ය කියන්නේ කියලා. කියන දේක සිද්ධ වෙන එකක් නෙමෙයි. කියන දේ කියන්නේ ඇති වෙලා නැතිවීමක් නෙමෙයි තව විදිහට කිව්වොත්. මොකද අර ඉස්සෙල්ලා විස්තර කිරීමේදී ටිකක් ඒ පැත්තට බර වෙන්න ඉඩ තියෙනවා. ඒකයි මම මේ එතන එහෙම වෙන්න බෑ. හරි. මේ හට ගන්නකොටම නැති වෙනවා කියනකොට නිකන් අර විදුලියක් වගේ ක්ෂණික ගතියකට යනවනේ. එහෙම යන්නත් බෑ.
සර්
විනාඩියක් සර් සමාවෙන්න. මේ සමාවෙන්න සමාවෙන්න කියලා කියන්න එපා. හොඳද? කියන දේ කියන්න. කතා කරන්න. හොඳයි.
සර් එතනදී ඔය සර් කියපු තැනම දැන් අර සක්‍රීය භවයේ ඉඳලා මනින මැනිල්ලක් විතරයි දැනෙනවා, දැනගන්නවා, පේනවා, ඇහෙනවා කියන හතරම පදනම් රහිත මැනීමක් වගේ. ඒක ඉන්නේ අර බෑක්ග්‍රවුන්ඩ් එක ඉඳලා. කියන්නේ පදනමක් නැතිව මේ මනින එකක් මනිනවා. හැබැයි මේ මනින්ද පදනම් රහිත එකක් වගේ. ඒ කියන්නේ මේ හතර එකිනෙකට වියුක්තයි. මේ වියුක්ත හතරක් කියනවත් නෙමෙයි. වියුක්ත හතරක් කියනවත් නෙමෙයි. පදනම් රහිත මේ මෝඩකමින් මැනින මැනිල්ලක් කියනවා. හැබැයි මේ සක්‍රීය බවක් වගේ හෙකුත් තියෙනවා. ඒ නිසා ක්ෂණික ඇතිවීම නැතිවීමකුත් නෙමෙයි. ටිකටම කතාවකුත් නෙමෙයි. මේ හතරක් වෙන වෙනම තියෙනෙකුත් නෙමෙයි. මම එහෙම කියන්නේ සර් අර බෑග්ග්‍රවුන්ඩ් එකට හාම සියල්ල පේනවා වගේ. ඒක මෙහෙම මැනිල්ලක් හැබැයි තියෙනවා. තිබ්බට මේ කිසිම ආකාරයක පැනවිල්ලක් කරන්නත් බෑ.
ඔය සක්‍රීය බව කියන්නේ මොකද්ද කියලා විමසන්න. දැන් සක්‍රීය බවක් ඉතුරු වෙලානේ. මොකොත් නැති වුණාට කියා ගන්න බැරි සක්‍රීය බව.
හරි සර්.
ඒක මොකක්ද කියලා වෙනසක්. හරි.
හරි.
දැන් ඔතන මම තව පොයින්ට් එකක් කියන්න ඕන. එක්ක අපි බලමු තව. දැන් මම හිතන්නේ අනිත් පැයට තව මේක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඔව් සුමිත් මහත්තයා, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සුබ උදෑසනක් සීලම ශ්‍රාවක මණ්ඩපයේ රවි ඇතුළු මහත්තයා, මේ අපේ සාකච්ඡා මණ්ඩපයට මම හිතන්නේ රවි මහත්තයා හොඳ තැනකට ගෙනහල්ලා නතර කරා. අපි අර ඔක්කොම පටලවා ගන්න කිව්වොත් දැනීම සිතීම මේවා ටිකක් අපිට ටිකක් මේක තව ටිකක් පැටලෙනවා මිසක් ලිහා කරන්න අමාරුයි. තත්ත්වයක් තියෙන්නේ. අපි දැනීම ගැනම කතා කරමු. මේ මම තේරෙච්ච ටික මට අවබෝධ සම්කිසි මට්ටමකට අවබෝධය ටික මම පොඩ්ඩක් මෙතෙන්ට යොමු කරන්නම්. තවත් සාකච්ඡාවට භාජනය කරලා සරවි මහත්මයාට මේක සරවට අරගෙන යන්න පුළුවන්. ඒක තවත් විග්‍රහ කරලා එහෙම කමන්න නැහැ නේද රවි මහත්මයා?
කමන්නේ අහන්න අහන්න.
දැන් අපි දැනීම කියන තැනටම ફોકસ කරමු. අපි මේ අමිත මහත්මේ මතු කරන තැනට දැනීම කියන එකක් ගැන කතා කරමු. අපි දැන ගැනීම කරන්න කිව්වොත් එහෙම ලොකු පැටලවිල්ලක් වෙනවා. දැනීම දැනීම කියන තැන අපි දැනීමක් අපිට හම්බුනේ කොයි වෙලාවෙද කියලා ගත්තොත් මට තේරෙන ටික මම කියන්න යන්නේ කරි වරද්දා තියෙනවා නම් අපි මහත්මයා නිවැරදි කරන්න මහත්මයා එක්ස්ප්ලেইন කරනකොට දැනීම කියන එක හම්බුනේ අපිට දැනීම හම්බුනේ කොයි වෙලාවෙද කවුරු හරි දැන් අපි මහත්මයා මගෙන් අහුවොත් දැනෙනවද ශරීරයක් කියලා එකක් දැනෙනවද? ඉතින් ඒට කලින් මම දැනගෙන හිටපු නොදැනීමක හිටපින්න තමයි මට දැනීමක් හම්බුනේ. වෙන වචනෙන් කියනවා නම් රවි මහත්මයා කලින් විග්‍රහ කරලා තියෙන විදිහට මොකක් හරි වෙනස් ස්වභාවයකට පරිවර්තනය වීමදී, කියන්නේ නොදැනීම කියලා දැනීමකට පරිවර්තනය වීමදී තමයි අපි දැනීම කියලා එකක් අපි අර්ථකථනය කරගත්තේ. වෙනත් විදිහකින් කියනවා නම් සංඥාව. එකකින් තව එකක් වෙන්කර හඳුනා ගැනීම, හඳුනා ගැනීමක් සංඥාවක් කියලා දැනීමක් කියලා. එතකොට දැන් අපි දැනීම කටගැත්තේම නොදැනි අපි දැන් ඒ වෙලාවම අපි තව පැත්තකින් කියනවා කලින් නොදැනීමක් තිබුණා දැන් තමයි දැනගත්තේ. දැනීම විතරයි. හරි දෙයක් කවක් මම කයක් කියන දෙයක් මම වෙන වෙනම කල්පනා කරගෙන හිටියම එකක් මට කයක් ගැනම හිතේ නෑනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ කයක් ගැන දැනීමක් තිබුණ නෑනේ. හුස්මක් ගැනවත් මොනවත් නෑ. ශරීරය කියමුකෝ, ශරීරයක් ගැන දැනගෙන කියන්නේ මම වෙන වෙන වැඩවල නිරතලා හිටියේ. ඒකට රවි මහත්තයා මම අහනවා ශරීරයක් දැනෙනවද? අන්න එතකොට මට අර කලින් නොපිහිටපු තැන ඉඳලා ආපහු පිහිටපු තැනකට එන්න වෙන කල්පනා ආව. ශරීරය තියෙනවා දැන්. මේ හින්නේ නිදදුන එක්ක නිදාගෙන එක්ක හැරලා එක්ක නැගිටලා මොකක් හරි ඒ ඉරියව්වත් එනවා. ඒක වේදනා රොමැටික් ඔක්කොම එනවා. ස්පර්ශ රොමැටික් මොනවා හරි ඒක දැනීමක් වෙනවා. දැනීමක් කියන නොදැනීමක ඉඳන් දැනීමකට. එතකොට අපි කියනවා මම කලින් නම් දැනගෙන හිටියේ නෑ, දැන් නම් දැනෙනවා. අපි මහත්මයා මතක් කරනවා. දැන් දැනීමක් වෙනවා. ශරීරයක කියලා දෙයක් දැනීමක් වෙනවා. ඒක තීරණ නැති එක අපි පස්සේ කතා කරමු. එතකොට මම වෙන පැත්තකින් කියනවා දැනීම කියලා කියන්නේ නොදැනීමක් වෙනස් ස්වභාවයකටපත් වීම. සංඥාව. දැනීමක් වෙනස් ස්වභාවයකටපත් වීම. ඒ කියන්නේ නොදැනීමක ඉඳලා තමයි මම දැනීමකට ආවේ කියලා මම මට ලෝකෙ පැත්තෙන් දකින්න බුදු. ලෝක ලෞකික පැත්ත. ඔක තමයි ලෝක ස්වභාවය අපිට. නොදැනීමක ඉඳලා දැනීමකට ආපු ගමන් තමයි දැනීම කියන එක. ඒක කතා කරේම නෑ. කිසිම අදහසක් තිබුණේ නෑ. එතකොට දැන් මම කියන නොදැනීමක ඉඳලා දැනීමකට ආවා කියන. එතකොට ඉගෙනේ ඔය 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 මොහොතේ මහත්මයා මතක් කරන් ඉස්සෙල්ලා මට දැන් ශරීරය දැනෙනවද කියලා. මම කියනවා මමම පණව ගන්නවා මම කලින් නම් දැනගෙන හිටියේ නෑ, දැන් නම් දැනගෙන දැනීමක් ඇති. කලින් නම් දැනීමක් තිබුණ නෑ, දැන් නම් දැනීමක් තියෙනවා ශරීරය ගැන කියලා. ඔන්න ඕක විමසන්න. එතකොට දැන් ඔතන ඇත කියන පැත්තයි නැත කියන පැත්තයි දෙකක් වෙනවිලා ලෝකෝ ලෞකික මට්ටම. ලෝක මට්ටමෙන් අපිට වෙනවිලා. ආ ඒක එහෙනම් මෙන්න උදේ වෙයි කියලා අපි එකක් මොනවා හරි දාගන්නවා අපේ තියෙන මොඩකම. එතකොට ඇත්තටම හිතුවත් එහෙම ඔය රවි මහත්තයාගේ මතක් කරන්න ඉස්සරලා නොදැනීමක් තිබුණද කියලා අපි දැන් ඒ වෙලාවේ තමයි කියන්නේ. නමුත් අපි කලින් නොදැනීමක් ගැන කිසිම හඟීමක් තිබුණාද? නොදැනීමක් ගැන, ඒ කියන්නේ දැන් දැනීම කියන එකට අනිත් පැත්තෙන් අපිට තව වර්තනයක් දෙන්න පුළුවන්. නොදැනීමත් එක්ක නොදැනීම නැතිවීම, නොදැනීම නැතිවීම දැන් තිබුණා කියලා අපි කියන්නේ. එතකොට දැනීම කියන වචනේ ගැලවිලා යන්න. දැනීම සමානයි නොදැනීම නැතිවීමනේ. නොදැනීම නැතිවීමක් තිබුණා කියලා තමයි අපි කියන්නේ දැන්. ඔන්න නොදැනීම නැතිවීමක් තිබුණා. නොදැනීම නැතිවීමක් තිබුණා සමානයි දැනීම ති. දැනීමක් ඇතිවීම. එතකොට නොදැනීමක් නොදැනීම නැති වුණා කියලා දැන් අපි කිව්වේ දැන්. නොදැනීම දැනීම බවට පරිවර්තනය කරන නොදැනීම නැති ඇති වුණා කියන එක තමයි කියන්නේ. දැන් දැනීම ගැන කතා කරන්නේ ඒක සමානයි නොදැනීම ති. සර නොදැනීම නැති වුණා. දැන් ඇත්තටම කල්පනා කරගත්තොත් අපි කලින් ওই ඉන්න අවස්ථාවවලදී ඔය මතක් කර රවි මහත්තයා අපිට මේ දැන් දැනෙනවද කියලා අහන වෙලාවේදී නොදැනීමක් තිබුණා කියලා අපිට අදහසක් තිබුණා. අපි මේකේක බාහිර දේවල් වල යොමු වෙලා හිටියද නොදැනීමක් දැන් ශරීරය කියලා නොදැනීමක් තිබුණා කියලා අපි කල්පනා කරගෙන හිටියද අපිට කල්පනා වුණා දැන් නම් නොදැනීම කියන්නේ නොදැනීම තියෙන්නේ කියලා. ඇත්තටම අවංකවම ගත්තොත් සත්‍යවාදී ගත්තොත් නොදැනීමක් තිබුණා කියලා කියන්න පුළුවන්. කවදාකවත් නෑ, කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඉස්සර හම්බෙලා, අතීතේ හම්බෙලත් නෑ, දැන් හම්බෙන්නේ නැහැ. අනාගතේ හම්බෙන්නේ නැත්නම් නොදැනීමක් තිබුණා කියලා. හරියට අඳුරයි ඔක තව පැත්තකින් උච්චාර කරන්න පුළුවන් අඳුරයි ආලෝකය වගේ. ඒ වගේ අපි උදාහරණ පස්සේ සාකච්ඡා කරමු. මේක මේ කාලය ඉතුරු කරන්න කරනවා. එතකොට නොදැනීමක් දැන් මම දැන් මට මම කියන්නේ දැන් දැනීම සමානයි නොදැනීම නැති. ඒතර මම ඒ වෙලාව කියන නොදැනීම දැන් ඔන්න නැති වුණා කියලා. දැන් නොදැනීම තියෙන්නේ කොයි ඉස්සෙල්ලද? දැන් නොදැනීම තිබුණාද? එහෙනම් නැති වෙන්න දෙයක් තියෙනවා. නොදැනීමක් නැති වෙන නොදැනීම තිබින්න බගනේ. ඒ කතාවම වරදී නේද? ඒතර මම නොදැනීම නැති වුණා කියන එකට මම අලුත් පැත්තෙන් කියනවා දැනීම ඇති වුණා කියලා. ඒතර දැනීමේ අර්ථයක් තියෙනවා. දැනීම විග්‍රහ කරගන්න පුළුවන්. ඔන්න ඔතන කතා කරගන්න බැරි වෙන තරක් වෙනවා. මොකද අපි උපකල්පනය කරා නොදැනීමෙන් හිටියා දැන් තමයි නැති වුණේ කියලා. දැන් නොදැනීමක් කියන එකක් අපිට කිසිම ඒ උච්ඡේද පැත්ත අපිට අහුවෙන්නේ නැහැ නේද? උච්ඡේදයක් ගැන කතා කරන්නත් පුළුවන්. එතකොට දැන් මේ ශාස්ත්‍රයක් මෙහෙ කරගන්න හදනවා නොදැනීම නැති වුණා කියලා උච්ඡේදයක් ගැන කතා කරා. උච්ඡේදයක පිහිටීමක් නැත්තම් ශාස්ත්‍රයක පිහිටීමක් නැහැ. අන්ත දෙකක් නැහැ. මෙතන අර්ථයක් නැහැ. උතර ඉතරවීමක් වගේ දෙයක් පෙන්වුම් කරනවා. මම හිතනවා අමිත මහත්මියට මේක සෑහෙන පොඩි ස්ටාර්ට් එකක් ආරම්භයක් විදිහට හිතන්න තෝතන්නක් වෙයි කියලා තෙරුවන් සරණ රවි මහත්තයා තව ටිකක් ඉස්සර කරගෙන යන්න.
ඔව් තෙරුවන් සරණයි. දැන් මෙහෙම කියනකොට ඉතින් දැන් මේක හරි පරිස්සමෙන් හිතන්න ඕනේ. සමහර කෙනෙකුට හිතා ගන්නත් බෑ. මම ටිකක් වෙලා යනකොට පැටලෙනවා. මොකද්ද දැනීම කියනවා නොදැනීම කියනවා ඔයාලා ගොඩක්. දැන් අර පටන් ගන්නකොට කියනවානේ ඔන්න දැන් මේ ශරීරය ගැන අහනකොට තමයි ශරීරයක් තියෙනවා කියලා සිහි වුණේ. එතකන් ශරීරයක් ගැන අදහාවක්වත් නැහැ. ඒකට මේ කයක් කියන එක දැන් මං ඉරියව්ව අහුවහමනේ කය කියන එකක් මතුවෙන්නේ. ඒක අහන්න කලින් එහෙම අදහසක්වත් නැහැ නී ශරීරයක් ගැන. දැන් අපි ඔකම කියනකොට දැන් මේ ශරීරය මතුවීම මත ශරීරයේ මතුවීම කිව්වත් එකයි දැනීම මතුවීම කිව්වත් එකයි මේ දැන ගැනීම මතුවීම කිව්වත් එකයි ඔය මොකක් හරි එක්කනේ දැන් අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ ශරීරය දැන් හැදුනා පෙර නොතිබීම හටගත්තා කියලා කතාවක් කියනවා. දැන් ඔය දැන් හැදුනා කියන ශරීරය එක්ක නේද මීට කලින් තිබුණේ? නොදැනීම කතාව එන්නේ මීට කලින්. දැන් එකක් තමයි නොදැනීම හටගත්තා කියනකොට මීට මොහොතකට කලින් කතාවක් අපි දැන් හිතනවා. දැන් මේ ඔය මොහොතකට කලින් කතාවක් මොහොතකට කලින් කියන්නේ කාලය නේ. මේ මොහොතයි ඊට පොඩ්ඩකට කලින්. දැන් ඔය මොහොතකට කලින් කතාව හදන්න පුළුවන් උනේ දැන් යම් කිසි දෙයක් බාර ගැනීම තුල නේද? ශරීරය කියලා හරි හිතුවා කියලා හරි දැනුණා කියලා හරි මොකක් හරි මත ඉඳගෙන නේද ඕකට කලින් කතාවක් කියන යෙදීම වෙන්නේ. නැත් නේ තේරුම් ගන්න අපහසු තැන. මොකද අපි ඉන්නේ මේක හින්දා ඒකේ හින්දා අපිට මේක හිතන්න අමාරුයි ඒකෙන් පිටට ගිහින්. දැන් ඔය ශරීරය කියන එක හරි මේ හිතුවා කියන එක හරි දැනුණා කියන එක හරි දැන් යෙදීම මත නේද පොඩ්ඩකට කලින් ඔහම එකක් තිබුණ නැහැ කියලා කියන්න පුළුවන්. මේ යෙදීම නොවුනනම් පොඩ්ඩකට කලින් කතාවක් තියනවාද? මේට කලින් මොකද්ද කියන කතාවක් තියනවාද කියන එක හොඳට ටිකක් හිතන්. එහෙම එකක් යෙදෙනවා. දැන් මේ යෙදීම යෙදුන් නැත්නම් මීට පොඩ්ඩකට කලින් කියන කතාවක් තියෙනවා. බෑ නේද එහෙම අදහසක් ගන්න. මේ සංසන්දනයක්ම නේද මේ ස්වභාවයේ. ස්වභාවයේ එක එක જાතිය වෙන්න පුළුවන්, සිතුවා වෙන්න පුළුවන්, දැනුණා වෙන්න පුළුවන්, දැනගත්තා වෙන්න පුළුවන්. අක්කරි විදිහකට ඔන්න ඔය එකක් යෙදුන් නැත්තම් දැන් ඔය ඊට කලින් කියන එකක් යෙදෙයිද අදාළද? අපි කතා කරනවා ඊට කලින් දැනුනේ නැහැ කියලා එක පැත්තකින් කතා කරනවා. නොදැනීම තිබුණ හින්දායි දැනුනේ. තව පැත්තකින් කියනවා නොදැනීම කියලා කියන්නත් දැන් ඔය කියන කතාව මේ මොහොතට දාන්නකො. මේ මොහොතේ දැනුණා. දැනුණා කියන්නේ නොදැනුණා. දැනුණයි නොදැනුණයි. ඔය ස්වභාවය මොකක්ද පැනවීම මතයි මේක පොඩ්ඩකට කලින් කතාවක් එන්නේ. මේ ස්වභාවයක් කියන එකක් නොයදුනොත් ඊට කලින් කතාවක් අදාළ වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ස්වභාවය යෙදෙන එකයි. මම ඔය කොච්චර කිව්වත් අනිත් පැත්තට අහනවා දැනෙන්නේ නැද්ද? දැනෙනවනේ. එහෙම නැත්නම් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවනේ. දැන් මේ කියන එක අහගෙන. එතකොට ඔන්න ඔය දැනීම, ඇසීම, ඔගේ ඉතුරු දෙකක් දැම්මත් පෙනීම, දැනගැනීම. කියන දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම, දිට්ඨ සුත මුත විඤ්ඤාත. එහෙම කිව්වොත් ඔක්කොම දන්නවා. සිංහලෙන් කිව්වහම තමයි ඔබ තේරෙන්නේ නැත්තේ. මේ තරමට අපි දන්නවනේ පාලි. දන්නවා කියලා හිතනවා. ඒක තමයි තියෙන ලොකුම වැරද්ද. මේ එතකොට මෙන්න මේ ප්‍රකට වීම පිළිගැනීම මත නේද ඉතුරු ටික සකස් වෙන්නේ අපි කතා කරන හැම එකක්ම. ඔය ප්‍රකට වීම එහෙමම ඇත්ත කියලා බාරගෙනම නේද ඉතුරු ටික යෙදෙන්නේ. එතකොට අපි බලන්න ඕන මීට කලින් තිබුණා කියන එක හරිද, මීට කලින් තිබුණ නැහැ කියන එක හරිද, ඒක හරිද වැරදිද, ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද ඔය තර්කෙද බලන්න ඕන. මීට කලින් කියන කතාව ගොඩනැගුණේ මේක පිළිගත්තු හින්ද නේද? මේ මොහොත පිළිගත්තු හින්ද නේද? මේ මොහොත හැදුනේ කොහොමද? මේ මොහොත හැදුනේ ඔන්න ඔය හතරෙන් එකක් ඒක පිළිගැනීම. එහෙම නැත්නම් ඒකේ බැස ගැනීම. ඔකට තමයි කියන්නේ ඒක නিত্য සංඥාවෙන් අරගෙන නේද ඊළඟ එකට යන්නේ. නিত্য කියනකොට ඇත කිව්වත් නিত্য නැත කිව්වත් නিত্য. මොකද ඒක ගැන කතා කරන්න පුළුවන් වුණා. දැන් ශරීරය ඇත කිව්වත් ශරීරය ගැන කතා කරනවා, ශරීරය නැත කිව්වත් ඔහම එකක් වෙන්න බෑ, ඔහම එකක් ඇති වෙලා නැති වුණා. ඔය මොකක්ෙන් කතා කළා? ඒ ශරීරය නැත්තම් ඉරියව්ව කියන එකේ බැසගෙන ඉවරයි නේද අපි? ඒ බැස ගැනීම මත නේද දැන් ඉතුරු ටික හැදෙන්නේ? නමක පුළුවන් ද තේරුම් ගන්න? ඒ කියන්නේ යම් කිසි සිද්ධියක් බාරගත්තා, ඒක දැසගත්තා. ඒකට තමයි කියන්නේ නිත්‍ය සංඥාව කියලා. ඒ මත තමයි ඊටු ටික ගොඩනැගි. ඔන්න ඔය සිද්ධිය තමයි දැන් මේ පච්චුප්පන්න බව. දැන් ප්‍රත්‍යයෙන් උපන් කියන කොටත් අපි තව එකක් දාගන්නවා. ඒ සේරම තියෙද්දි හිතන්න දැන් ඔය මොකක් හරි ස්වභාවයක් බාර ගැනීම මත නේද ඊටු ටික හැදෙන්නේ. කතා කරන ටික නොයේ ධර්මතාවයේ දකින්න පුළුවන්ද බලන්න. මේ ගැන මොකක් තියනවද ප්‍රශ්න හරි අදහස්? හරි ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඔව්
දැනීම කියන එක සතුටෙන් බාර ගන්නවා අපි.
අන්න ඒ පිළිගැනීම මත නේද ඉතුරු කතා කරපු ටික ඔක්කොම කතා කරන්නේ. නොදැනීම ගැන කතා කරන්නේත් ඔය දැනීම මත ඉඳගෙන නේද?
එහෙමයි සර්. ඒකේම දෙපැත්ත එහෙමයි.
මේ දැනීමක් උනේ නොදැනීම තිබුණ හින්දා ඒක වෙනස් වීමක්. ඔය සීරම කතා කරන්නේ මේ දැනීම පිළිගරන්ද නැද්ද? පිළිගරන. ඒකට තමයි කියන්නේ ඒ දැස ගන්නවා කියලා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති අභිනිවේස. ඒ ඔය මොන වචන දුන්නත් දැන් ඒක හැංගීම ගන්න. මේකේ දැසගත්තා. ඒ කියන්නේ ඒක එහෙමයි කියලා අරගෙන තමයි අපි ඉතුරු ටික හදන්නේ. හරි. ඒකට සාපේක්ෂව තමයි ඉතුරු ටික කතා කරන්නේ. ඔන්න ඔය ස්වභාවය තේරුම් ගන්න. හරිද වැරදිද කියන කතාව නෙමෙයි. මේකට සාපේක්ෂව නේද ඔය කතා කරන ඔක්කොම කතා කරන්නේ. පැහැදිලිද මෙතන? අනිත් අයටත් අහන්න පුළුවන්. මේක හිතන්න ඕන, සාකච්ඡා කරන්න ඕන තැන. ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર රවි දේවන් සරණයි. දැන් අර අපි මේ ඔය දෙපැත්ත දකින්නකොට සමහරක් වෙලාවට අපිට යන්න පුළුවන් නේද අර මක්කලි ගෝසාල කතාවට. ඒ කියන්නේ ඔය දෙයක් තියෙනවද නැද්ද ඔය දෙපැත්ත අපි හොයන්න යනකොට අපි කෙයාර්ෆුල් වෙන්න ඕන නේද? දැන් අර අපේ රේවත ස්වාමීන් වහන්සේ එහෙම මේ පෙන්වන්නේ අර බේස් එකක් තිබිය යුතුයි. ඒ කියන්නේ බේස් එක නැතුව මේකට ගියොත් එහෙම අර පටවි ස්වභාවයක් ඔහොම කියලා ඊට පස්සේ අම්මත් පටවි කඩුවත් පටවි ඔය වගේ තැනකට අපිට යන්න බැරි නෑ මේ වගේ ගියොත්. ඒක නිසා අර බුදුරජාණන් වහන්සේ වුණත් එතකොට කියනවනේ මේ වගේ කෙනෙක් මට 60වත් දකින්න එපා කියලා. ඔන්නෝ වගේ තැනකට අපි යනවාදෝ කියලා මේ තර්කත් එක්ක කෙනෙක්ට
දෙපැත්ත කියලා අදහස් කළේ මොකද්ද?
නෑ දැන් අපි දැන් ඔතනින් දැන් අර තියනවා කියන එක දැන් මේක තියනවද? මේක තියනවද මේක නැද්ද? ශරීරයක් තියනවද ශරීරයක් නැද්ද?
ඔව්. එතකොට ඒ කතාව කතා කළේ මේක කියන එකගේ බැසගෙන නේද?
අනේකයි මං කියන්නේ ඒක එහෙම නොවුනොත් ඒක එහෙම නොවුනොත් නෙමෙයි
මං කියන්නේ ඒක මත ඉඳගෙන නේද ඔය ඇත නැත කතා කරන්නේ.
ඒක දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුත් කියන්නේ අත්තිකායෝතිවා 50 සති කියලානේ සතර සතිපට්ඨානි ගත්ත නැතුව දැන් අපිට නිමිත්තක් නැතුව කොහොමද අපි භාවනා කරන්න කියන්නකෝ. දැන් තියෙන දෙයක් අරගෙන නේද අපිට භාවනා කරන්න තියෙන. මොකද අපිට හම්බ වෙන දෙයක් එක තමයි අපිට භාවනා කරන්න පටන් ගන්න
තියෙන්නේ. හරි ඒ
නැත්තම් දැන් ශරීරයක් හම්බ වෙන්නේ නැහැ කියන්නකෝ. දැන් ඔබ දැන් ડોક્ટર රවි පෙන්වන්නේ ශරීරයක් අපිට තිබුණාට ශරීරයක් කියලා ඒක අපිට දැනුණාට මේක ඇති දෙයක් නෙවෙයි කියන එක පෙන්වන්න උත්සාහ කරන්නේ.
ඒකම නෙවෙයි මේ උත්සාහ කරන්නේ.
ඔන්න ඕක තමයි වෙන්නේ. අපි ඕක
කියන්නේ එහෙම මං කියන්නේ මම එහෙම හිතාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඔය දෙපැත්ත කියනකොට ඔය දිත්තේ මිනිසුන්ට යන්න පුළුවන්. අන්න ඒක නිසා අපි කියන පුළුවන් වෙන්න ඕන අපි කියන දේ.
නෑ ඒකම තමයි මං අහන්නේ දැන් ඔය ඒ ඔක කියනකොට ඔය කියපු එක මොකද්ද කියලානේ මං අහන්නේ දැන්. ඔබතුමා දෙපැත්ත කියනකොට ඔය දෙපැත්ත කිව්වේ මොකද්ද? හරි. ඔබ මේක කියන ඒකයි මේ ප්‍රශ්න කරන්න කියන්නේ. සාකච්ඡා කරන්න කියන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්න එක හරිද කියන එකද ඒකද මේ අදහස් කරන්න කියන එක අහුවෙනවා ඒක කතා කරනකොට. නැත්තම් වෙන්නේ අර ඒක හිතාගෙන අර කිව්වා වගේ එක එක දෘෂ්ටි ඒ කියන්නේ දා ගන්නවා. මේ කියන්නේ මේකයි කියලා. එහෙම නෙමෙයි මේක අර කතා කරන්න තමයි අර ඒ කියන්නේ එයාගේ මොකක් හිතාගෙනද මේ කතා කරන්නේ කියන එක අහුවෙන්නේ කතා කරනකොට. නැත්නම් අපි අර වචන ගොඩෙන් අපි තේරුම දා ගන්න ගියාම ඒක දෘෂ්ටියක්ම තමයි.
දැන් අර අර ඉස්සෙල්ල මහත්තයා කතා කරානේ වේදනාවක් දැන් වේදනාවක් ඇති වෙනවා කියන තැනම වගේම තමයි වේදනාවක් ඇති වෙනවා කියලා දැනෙන්නම් ඊට හෝ ඊට සමගාමිකව වේදනාවක් නැති කියන එකක් එයාට දැනලා තියෙන්න බෑ නැත්තම් වේදනාවක් ඇති වුණා කියලා දැනගන්න විදියක් නැහැනේ. ඉතින් මෙතන මේ බුදුරජාණන් වහන්සේ කියන එකක් කිය අපි දැන් වේදනාව කියන එක අපි එක එක විදියට අර්ථ දක්වන්න හදනවා. දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්නන්නේ අවිජ්ජාව කියන්නේ මොකක්ද? අවිජ්ජාව කාගේද කියලා අහන ප්‍රශ්න දෙකටම උත්තර නැහැනේ. බුදු කෙනෙක් ඉන්නවද බුදු කෙනෙක් නැද්ද ඔය මේ චතුස්කෝටික ප්‍රශ්න අපි හොරතන දැකලා තියෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ මොනම දෙයක්ද දැන් වේදනාව වේවා අවිජ්ජාව වේවා ඇස වේවා ඇස මොකද්ද කියලා අහන එකට උත්තර දෙන්නේ නැහැ නේ. දැන් අර හේතු අපිට මෙතන මේ ඉදම්පච්චතාවය මිස් වෙනවා කියන එක තමයි මට දැනෙන දේ.
ඔව් වෙන්න පුළුවන් ඒක තමයි ඒ කතා කරන්නේ. දැන් දැන් ඔබතුමා අර පටන් ගත්ත එකෙන් ගත්තොත් ලේසි අත්තිකායෝතිය 50 කියලා එකක් කිව්වනේ. ඕක නැතුව කොහමද භාවනා කරන්නේ? හරි. එහෙමනේ ඇහුවේ.
ඔව්.
එතකොට දැන් මෙතන ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි භාවනා කරන්නේ කොහොමද? භාවනා කරන්න නම් මේකක් ඕන. නැත්නම් අපිට පටන් ගන්නවත් බැහැ. එන කතාව. හරි. ඒ කතාව හරි. හැබැයි ඒක මොකටද භාවනා
කරන්නේ? ඔව්.
කරන්න නම් දෙයක් තියෙන්න ඕන. මොකක්වත් නැති වුණත් මොකුත් කරන්න බෑනේ. ඒ කියන්නේ
දැන් අපි මේ අපිට හම්බ වෙලා තියෙන දේෙන් එපා අපි පටන් ගන්න. දැන් මේ හම්බ වෙන එකම ප්‍රශ්නයක් නම් හම්බ වෙලා තියෙන එකෙන් පටන් ගන්න නැතුව අපි දිට්ඨිය පිරිසුදු කරගෙන මේක පටන් ගන්නවා කියලා හිතුවට ඒක කෙරෙන්නේ නැහැ.
ඒක වෙන කතාවක්. ඒක තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. ඔබතුමා කියන එක හරි. මොකක් හරි කරන්න පටන් ගන්න නම් දෙයක් තියෙනවා. නැත්තම් කරන්න බෑ. හරි. ඒ කතාවේ කිසිම වැරද්දක් නැහැ. ඒ කියන්නේ කයක් තිබුණ නැත්තම් කය ගැන බලන්නේ කොහොමද? නේද? ඒක හරි සාධාරණයි.
ඔව්
වේදනාවක් තිබුණ නැත්තම් වේදනාව ගැන බලන්නේ කොහොමද? බලන්න විදියක් නැහැ නේද? කතා කරන එකත් වැඩක් නැහැ. ඒක හරි. හැබැයි ওই දෙවෙනි කතාව. ඒක තව ටිකක් හිතන්න ඕනේ. ඒක දෘෂ්ටිය පිරිසිදු කරගෙන භාවනා කරනවා කියන එක කරන්න පුළුවන්ද කියන එක ඒක දහමත් එක්ක බලන්න ඕනේ එකක්. ඒක දැන් අපිට හිතන අර්ථයෙන් කතා කරලා හරියන්නේ නැහැ. දෘෂ්ටිය පිරිසිදු නොකර භාවනා කරන්න පුළුවන්. හැබැයි මාර්ගයට අනුගත වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒ නිසා ඒක තමයි මේවා හරි පරිස්සම් වෙන්න ඕන කියන්නේ මේ දහම විමසන්නේ.
දැන් බුදුරජාණන් වහන්සේනත් ඉස්සෙල්ලම මේ ධර්මදේශනා කරන්න බැලුවේ කාලාර කාලම් උද්දකරාම පුත්තරනේ. එතකොට එතනින්ම තේරෙනවා මේකේ යම් කිසි දුරකට සමාධින් මේ දෘෂ්ටිය මත භාවනා කරලා යම් සමාධීන් මට්ටමක් ඥාන මට්ටමක් ඇති කරගත්ත කෙනාට මේක කියන එක පහසුව කියලා ඒක ඒ මතෙත් තමයි එහෙම බලන්න ඇත්ති කියලා මට හිතෙන්නේ. මේ මම හරි නැත්නම් නිවැරදි කරන්නේ.
ඔව් ඒක හිතන්න පුළුවන් එක විදිහක් නේද? බුදුහාමුදුරුවෝ හිතුවා මුලින්ම අපි අහලා තියෙනවා මේ ඉස්සෙල්ලාම ධර්ම දේශනා කරන්න හිතුවේ මේගොල්ලන්ට. ඒගොල්ලෝ අපි දන්නවා ධානවලින් ඉහළටම ගිහින් හිටියා.
ඒ හින්දා ධ්‍යාන වලින් යන්න ඕන මේක අවබෝධ කරන්න කියලා එක පැත්තකින් හිතන්න පුළුවන්. හරි.
ඔව් අර මේක මම ඒක කියන්න හේතුව උනේ අර ඒක භාවනා කරන්න පටන් ගන්න ඕන කියන එක කඩන්නයි
කිව්වේ. ඒ හිතන එක සාධාරණයි. හැබැයි ඒ විදිහටම වෙන්න ඕන කියනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒක හිතන්න පුළුවන් එක පැත්ත. අන්න ඔකයි අපි අර ඒක අපි අර සත්‍ය හොයනවා කියන්නේ දැන් ඒ එහෙම හිතන්න පුළුවන්. හරි. හැබැයි ඒකෙන් හිතනවා නම් මේ වගේ අෂ්ට සමාපatti ලැබලම මේක ඇහුවොත් හරි කියන එක ඒක දැන් අපේ අදහසක් දානවා.
ඔය වගේම තමයි අනිත් පැත්ත ડોක්ටර් රවි දැන් මේ සාකච්ඡාවේදී කියනෝ නම් ධිට්ඨිය පිරිසුදු වෙලාමයි ධර්මයට යන්න ඕන කියලා ඒකත් ධිට්ඨිය.
වෙන්න පුළුවන්. එහෙම හිතන එක දෘෂ්ටියක් තමයි. හැබැයි කොහේ හරි දහමේ එහෙම දෙයක් කියලා තියෙනවා නම් අපිට ඒකට අනුව විමසන්න වෙනවා. මොකද අපිට ඕන විදිහට මේක දෘෂ්ටියක් කියලා අපිට ඕන විදිහට කියන්නත් බෑනේ. අපි ඒ ටික හරි කියන්න හරි කතා කරන්න හරි ගන්න ඕන දහමමනේ. දේශනානේ නේද? ඒකට අනුව තමයි සාකච්ඡා වෙන්නේ. ඒකට එහෙම නොවනවා නම් ඒක කියන්න තමයි ඒ කතා කරන්න දෙන්නේ.
හ්ම්.
දැන් හඳයි ඒ විමසන එක. ඒකට මේ කියන එකක් එහෙම්මම ගන්න නෙවෙයි මේ කතා කරන්න නේ සාකච්ඡා කරන්න නේ දාන්නේ. හරි. එතකොට දැන් අර භාවනා කරන්න නම් මොකක් හරි තියෙනවා. ඒ කියන්නේ සතිපට්ඨාන කියන එක අපි අහලා තියෙන හැටි නැත්නම් අපිට තේරෙන විදිහට හරි කිව්වොත් කයක් තිබුණත් තමයි කායනුපස්සනාව කරන්න පුළුවන්. ඒක අර සාමාන්‍ය වචන තේරුම් වලිනුත් වෙනවනේ කය කෙරෙහි කායේ නැත්නම් කයෙහි කායේ කායනුපස්සී විහෙරති කියලානේ තියෙන්නේ. නිකම්ම කායනුපස්සී විහෙරති කියලා නෙමෙයි. කායේ කායන් පස්සේ විහෙර. ඒකට ඒ කියන එක සාධාරණයි. හැබැයි අපි ඔක කිව්වේ මොන වගේ කෙනෙකුටද කියන එක ඊටු ටිකක් බලන්න ඕන. ඒ වචන ටික විතරක් අරගෙන ඒ එතන බලන එක. අනිත් එක තමයි කයෙහි කය පිළිබඳව මොකක් හරි විදියකට බැලුවොත් මොකද්ද වෙන්න ඕන එක කියන එකත් ඊට පස්සේ වෙන දේ බුදුහාඳුරෝ පෙන්නලා තියෙනවා. ඒකට ඒවත් එක්ක ගන්න වෙනවා. හරි. ආරම්භයේදී කයක් තියෙන කෙනෙකුට තමයි භාවනාව කරන්න කියන්නේ නේද? කයක් නැති කෙනෙකුට නෙවෙයි. හැබැයි ඒකෙම පෙන්නනවා මේ අවබෝධය එනකොට මොකද වෙන්නේ. හරි. එතකොට අනේ ඒකත් එක්කත් බලන්න වෙනවා. ඒත් අපි ඉන්න තැන කතා කරන එක එකක්. ඉන්න තැන තමයි මම අර ඉස්සෙල්ලා කතා කළේ අපිට යෙදෙන මට්ටම ආකයක් තියෙනවානේ. දැන් කයක් නැහැ කියන්න පුළුවන්. දැන් ඉන්නේ මොන ඉරියව්වද කිව්වත් හොඳට කියන්න පුළුවන්. අය අපි ඉන්න මට්ටම පිළිගන්න ඕන මේ යෙදීම. නැතුව එකපාරට කිව්වොත් නෑ ඔය කයක් කියලා එකක් නෑ. ඔව බොරුවක්. ඒක දෘෂ්ටිය. ඒ දෘෂ්ටියට ගියොත් අර ඔබතුමා කිව්වා වගේ ඉතින් භාවනාවක් කරන්න බෑ නේද? කයක් නැත්තම් කොහොමද කයක් ගැන බලන්න? ඒක හරියටම හරි. හරි. හැබැයි ඒකේ දෙවෙනි එකට නම් මම එකඟ වෙන්නේ නැහැ. අර දෘෂ්ටිය පිරිසිදු කරගන්න නැතුව භාවනා කරන්න බැරි කමක් නැහැ. භාවනා කරන්න පුළුවන්. හැබැයි අපි බුදු කෙනෙක් පෙන්නන එකට අනුගත වෙනවද කියන තැන ප්‍රශ්නයක් තියෙනවා. දෘෂ්ටිය පිරිසිදු වුණේ නැත්තම්. හරි. ඒක මගේ අදහස. ඔය එකඟ වෙන්න ඕන කියලා ගන්නේ නැහැ.
අපි නෑ ડોක්ටර් රවි අපි මේ සාකච්ඡා කරන්නේ මේ මම දින ඉන්නවත් ඔබතුමා දින ඉන්නවත්
අන්න හරි අන්න ඉතින්ට තමයි එන්න ඕන. ඉතින් කවුද හරි කවුද වැරදි ඒක අපිට වැඩක් නැහැ. දහම මොකද්ද නේද?
ඒ කියන්නේ අන්ඩොන් උපකාර කරන්නේ කල්යාණ මිත්‍ර. ඒ කියන්නේ මට දකින් නැති දෙයක් ඔබතුමා දකින්නවා නම් ඒක අපි ෂෙයා කරගන්න බෑ. මමත් මේ නැතුව මේ වෙහෙකට නෙමෙයි මගේ තියෙන දික්තියක් කඩා ගන්න තමයි ඔබතුමාගේ උදව් උපකාරilla.
ඒක තමයි ඒක හොඳයි එඩ්වඩ් මහත්තයා. දැන් මං කිව්වේ ඔබතුමාට පෞද්ගලිකවනේ අර කියපු කරුණ මේ කියන්නේ. මම ඔබතුමා මතු කළා මේ කයක් නැතුව මේක කරන්න බෑ. ඒ කතාව හරි. හරි. එතකොට දැන් මං අනිත් පැත්තෙන් පෙන්නනවා අපි ඉන්නේ කයක් නැතුවත් නිවි. අපි ඉන්න මට. ඒක පෙන්වන්න තමයි මං කිව්වේ. ඒක තමයි මං දකින්නේ ඔය දැන් සතිපට්ඨානේ පටන් ගන්න ඕන තැනක ඒ පටන් ගන්න ටිකේ තියෙන්නේ කය මතුවෙන තැන තමයි මේ කියලා තියෙන්නේ. ඉරියව්ව වෙන්න පුළුවන්, හුස්ම වෙන්න පුළුවන්. ඔය 14 ගත්තොත් ඒ හැම එකේම මේ ප්‍රකට වෙන කය. අපිට තියනවා කියලා ලැබෙන කයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ 14ම ගත්තොත්. හැබැයි ඒ පටන් ගැනීම කොහටද යන්නේ කියන එකත් බලන්න වෙනවා නේද? ඊළඟට ඒකේ බලන්න කිව්වේ මොනවද? ඉති කියන එක මෙසේ කය. ඊළඟට ඒකේ සමුදය අත්ංගමේ. නැත්තම් සමුදය වය. ආජ්‍යත්ත බහිද්දෝවත් එක්ක තමයි අපිට බලන්න. අර තියෙන කයෙහි ඇති කයෙහි තමයි ওই ටික බලන්න වෙන්නේ. බලනකොට මොකද්ද වෙන්නේ කියන එකත් ඒ අවබෝධය ලැබෙන්නනේ ඒක කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒ දෙකම එක බලන්නයි. හරි. එතකොට මේ මං අනිත් එක තමයි මේ කතා කළේ භාවනා කරන්නේ කොහොමද කියන එක නෙවෙයි තාම. මේ කතා කරන්නේ අපේ යහපු දේ නිරවුල් කරගන්න. ඒ වචන කියන්නේ අර සුපේ නිරවුල් කරගන්න. අවශ්‍ය දේවල් තමයි මේ කතා කරන්නේ. භවනා කරන්නේ කොහමද කියන කතාව නෙවෙයි. භවනා කරන්න නම් අර මම කරන්නේ මොකද්ද? මම මෙන්න මේක කරනවා කියලා ඒක කියන්න බලලා ඒක තව කෙනෙකුට කරන්න නෙමෙයි. මම කරන එක ආපු හින්දා මම කිව්වේ. එතකොට දැන් කතා කරන්නේ මේ කරන්නේ කොහොමද කියන එක නන් නෙවෙයි. ඒක මට කතා කරන්නත් දැන් කතා කරන්නේ මේ දන්නදී නිරවුල් කරගන්න. ඒ කියන්නේ ඒකේ අඩුවක් තියනවා නේද? ඒක හදාගන්න තමයි මේ කතා කරන්නේ. අපේ ලාල් මහත්තයා
තිරුවසරණ කකුළු මහත්තයා සිළුමු දලට දැන් ඔය මට තේන කාරණේ නම් උතන ඔය බුද්ධ කරාරාම ආලාරකාරාම කතන්දරේදී වෙන්නේ ඒගොල්ලන්ට විචක්ෂණය කිරීම හැකියාව තිබුණායි කියන කන්ටේ මට දෙන්නේ මේ ධ්‍යාන මට්ටම් වලට ගිහම ඒක උදව්වක් වෙන්න පුළුවන් සමහරට භාවනා කිරීමත් උදව්වක් වෙන්න පුළුවන් නමුත් අර විචක්ෂණය කිරීම හැකියාව අපි කියු මෙන්න මෙහෙම දැන් ධර්මයේම තියෙන ඔය දැන් සුප්පු බුද්ධ කුෂ්ඨ රෝගය එතකොට උපතිස්ස පරිබ්‍රාජක එතකොට බාහිදර සීරි උපාසකතුමයි සීරිම දාටම ඒ හැකියාව يعني ඒගොල්ලන් විචක්ෂණය කිරීමේ හැකියාව තමයි තිබිලා තියෙන්නේ මට දෙන්නේ විදිහට අතන ධාන්‍ය හා ධ්‍යාන මට්ටම් හා භාවනා කිරීම උදව් වෙනා වෙන්න පුළුවන්. නමුත් ඒක මොනේ නෑ කියන කාරණිය අර දැන් කර්ක කුඹරක මේ කිතේ හිටපු මේ ගොවියටත් ඒ විචක්ෂණය කිරීමේ හැකියාව උපද්දවලා තියෙන කාරණේද කියෙවෙන්නේ මං හිතන්නේ හරියට ඒ භාවනා කරාද ධ්‍යාන මට්ටම් වල හිටියද කියන කාරණේ. මට දෙන්නේ විදිහට නම් ඒකයි උතන මේ දැන් අපි ඉස්සන් ඉන්නවා ඒ ධ්‍යාන මට්ටමකට ගිහිල්ලා භාවනා කිරීම කරාට පස්සේ එතන මේ ඒක ඉවර කරලා අනිත් තැනට යන්න. එතකොට පොඩි ගැටලුවක් තියෙනවා වගේ මට පේන රයික කුමාර. තේරුම් සර
නෑ ඒක තමයි මම කිව්වේ. දැන් ඒ තව හිතන්න පුළුවන් විදිහක්. ඉතින් අපිට කියන්න බෑ අර කියපු එක වැරදි කියලා කියන්නත් බෑ.
එහෙම
කියන එකත් හරි. ඒ වගේම තව ඔය කිව්වා වගේ උදාහරණ තියෙනවා මේ අර එහෙම නැතුව අවබෝධ කරපු අයගේ උදාහරණත් තියෙනවා. ඒකට ඒ තව පැත්තකුත් තියෙනවා නේද?
මේ මතම රැඳිලා ඉන්න හොඳ නැහැ කියන කාරණේ තමයි මම හිතන්නේ.
ඒක නිවැරදි ඒක දහම් කරුණත් එක්ක ඒක කොතනද යෙදෙන්නේ, මොන පරියායෙන්ද යෙදෙන්නේ, මොන පරිසරයකද යෙදෙන්නේ කියන එකත් එක්කනේ අපි විමසන්න ඕන. එතකොට මම හිතන්නේ ඔය ගැටලුව එන්නේ නැහැ. දැන් අර කරුණ එක්ක විමසද්දි අර කියපු එක හරි. ඒකයි මම කියේ ඒක වැරදි නෙවෙයි.
වැරදි නෙමෙයි. හරි හරි ඔගේ මත. ඒ මතම රැඳී ඉන්න හොඳ නැහැ.
කියන වෙන පැති. අපි ඔය මත දෙකේ හිටියොත් වෙන්නේ මොකද්ද? අපි දෙකොල්ල වාද කර කර ඉන්න නැහැ මේ විදිහටයි මේක වෙන්නේ. මේ විදිහට. ඒ වාදේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මෙතන දැන් ඒ කරුණත් එක්ක ගන්නකොට ඒ එඩ්වඩ් මහත්තයා කියපු එක හරි. දැන් බුදුහාමරෝ ඉස්සෙල්ලා හිටියේ මේකොල්ලන්ට දහම් දේශනා. ඒ හිතපු විදිහේ වරදන්නේ නැහැ මට නම්.
වැරද්දක් නැද මේක කොහොමද? මම ඒ මතම ඉන්නත්
ඒක ඔබතුමා හිතපු විදිහේ වරදකුත් මට පේන්නේ. ඒකට ඒකයි මං කියන්නේ අරක හරි වගේ තව පැතිත් තියෙනවා. ඒකයි දහම් කරුණත් එක්ක අපි මේ පරිසරයේ එක්ක ඒකේ අදහස එක්ක ඒක කතා කරන්න
වෙනවා. හරි බදලා කොප මත කන්සර්
නැහැ. ඔව් එහෙම වුණහන් ඉතින් ඒක මට පේන්නේ ගැටලුවක් ඇති කියලා. එතකොට අපි කියන කරුණේ මට නම් දැන් ඇත්තටම එඩ්වඩ් මහත්තයා කියපු ඒවායි නොගැලපීමක් පෙනුන්නේ නැහැ මට.
හරි නෑ නෑ කොහොමද මම ඒක නොගැලපීමක් පෙන්වන්නේ නෙමෙයි.
හැබැයි නෑ නෑ දැන් ඔබතුමා කියපු එකේ වරදකුත් නෑ. දැන් අපි අතෙන්ට හිර වෙන්න ඕනත් නෑ. ඒ කියන්නේ දහම් කරුණු ගොඩක් කියන්නේ ඒක එක පැත්තෙන් බලන්න පුළුවන් නේද? එහෙම තමයි ඒක
චෙක් කරන්න තියෙන හැකියාව මත.
ඔව්
චෙක් කරන්න තියෙන හැකියාව මත.
ඒක දැන් ඔව් මොනවා කිව්වත් අර එක එක්කෙනාට දහම් අවබෝධයට කොතන අහුවෙයිද කියන එක අපිට කියන්න බෑ. ඒ හින්දා අපි පුළු පුළුවන් විදිහට ඒ දහමත් එක්ක මේවා ටික කතා කරන එකේ වැදගත්කම තියෙන කෙනෙකුට අර ඔබතුමාම කිව්වේ අර සුප්‍රබුද්ධට අවබෝධ වුණේ එයාට බණ කියලා යා මේ බණ අහන්න එනවා කියලා ඇවිල්ලා නෙමෙයි අර ඇවිල්ලා පැත්තකින් වාඩි වෙලා ඉඳලා. එතකොට අපිට කියන්න බෑ අර බොහොම සැලකිල්ලෙන් අහන්න ඉස්සරහින් වාඩි වෙලා නේද? පලින්ම ඉඳන් ඇවිල්ලා මේකෙත් තින්නානේ කට්ටිය සාකච්ඡා කරගෙන බලාගෙන ඉඳලා එහෙම ඇවිල්ලා එන අයට නෙමෙයි අවබෝධ වෙන්නේ. අමාරු විට මේ ඇවිල්ලා යන්න ඇවිල්ලා මොකක් හරි නිකන් මෙතන මේ මොකද්ද බොරුවක් වෙද්දී කියලා කතා කර කියන කෙනෙකුට අනිත් අය මේ අවුරුදු ගණන් හිටියට කලින් අවබෝධ කරගෙනත් ඉවර වෙන්න පුළුවන්. ඉතින් ඒ එහෙම දාමක් නෙමෙයික. දැන් කියන්නේ මම මේ විස්තර කළාට මට නෙමෙයි ආනාය අවබෝධ කරගන්න පුළුවන්. මම ඉතින් ඔහේ හතරේ ඉන්න පුළුවන්. ඒක අර කිව්වා වගේ අර ඒ ප්‍රඥාව කියන එක මහා මුතු දෙයක්. අහලා තියෙන ඒවත් එක්ක නේද? ඒ කොහම වුණත් ඒ බුදු කෙනෙක් දේශනා කරපු ඒවා පුළුවන් තරම් නිරවුල් කරගන්න පුළුවන් වෙන විදිහට ඒක පැති වෙනින් මම කතා කරන එක වැදගත් වෙනවා. එතකොට අපිට අර වැරදිලා තියෙන තැන් අහු වෙනවා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. අපි වැරදි තැනක හිටියානම් ඉතින් මම දකින්නේ ඒ රහත් වෙනකම්ම ඉතින් ඉන්නේ අවිද්‍යාවෙන් නේ. එතකම්ම එහෙම ඔව් ඒ සාකච්ඡාව උදව් වෙනවා. දහම ගැන විමසන එක උදව් වෙනවා. ඒක ඒ පැත්තෙන් හිටියහම හරි. තව
හොඳයි.
ඔව්. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ඔබතුම.
ඔව් සුනන්ද මහත්තයා. නන්ද මහත්තයගේ මයික් එක මියුට් වෙලා. ඔබතුමාට මතක් කරන්න ඕන අර ගිය මංගල්වාද සාකච්ඡාව එවන්න නැත්නම් මට අර මන්ට මේ එවපු පාස්වර්ඩ් එක කොහෙද දන්නේ නැහැ එක්ක එකයි එවන්න. හරි. ඔව් මකද්ද කියන්න.
ඔව් මම උත්සාහ කරලා දැන් සර්විස් පැහැදිලි කර විදිහට ශරීරය අපිට හමු වෙන්නේ අපේ අර දැනීමත් එක්ක. එතකොට එතෙන්දී මේක මේ අපිට හැමතිස්සෙම හැම වෙලාවෙම වෙන්නේ අපිට හමුවීමක් නැත්නම් රස ගැනීමක් නැත්නම් මොකද පිළිටීමක් කියන එක තමයි අපිට ප්‍රත්‍යක්ෂ විදිහට අපිට හැමදෙස්සම ලැබෙන්නේ. එතෙන්දී ඔබතුමා පැහැදිලි කරන අනිත්‍ය කියන එක පිළිටීමක් විදිහට ලැබීම ද අනිත්‍ය කියන්නේ, එහෙම නැත්නම් එහෙම ලැබෙන එක ද අනිත්‍ය කියන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඕකේ.
උමේ අනිත්‍ය සංඥාවේ තියෙන වටිනකම තමයි එතර වෙනවා කියන එක. දැන් අපි ඉන්නේ පිහිටීමක් ලැබෙනවා කියලා ඔබතුමා කිව්වේ. ඒ පිහිටීමේ ලැබගෙන තමයි අපි ඉන්නේ. අන්න ඒ ගතිය හැදෙන්න තියෙන ආයුධය තමයි මේ අනිත්‍ය සංඥාව කියන්නේ. ඔකේ අර ලස්සන උපමා කියනවා, අර අනිත්‍ය කියන සැතෙන් අර හමයි මසොයි සියුම්ව වෙන් කරනවා කියන්නේ. අර ගවයෙක්ගේ හැම සියුම් සැතකින්, ඒ කියන්නේ හැමටයි මස් වලටයි බුබුත් නොවෙන්න සියුම්ම කපලා හැම අයින් කරලා ආයේ ඒ හැම දාලා තියෙනවා. දැන් බලන්න මේ අනිච්ච සංඥාවෙන් කරන දේ. හරි, දැන් අපි පිටින් බැලුවොත් ඇත්ත ගවයා වගේමයි. හරි, හම තියෙනවා, ඒ සතා එහෙමම ඉන්නවා. හැබැයි දැන් අර දැනීමට මොකක් වෙයිද?
දැනීම හමුවීමක් එන්නේ.
අන්න බලන්න, ඒවයි අදහස්, ඒ හැඟීම ගන්නකො බලන්න මේ උපම. එතකොට ඒ දේ මොකෙන්ද කරන්නේ? අනිත්‍ය අනිත්‍ය කියන එකෙන්. ඒක කොච්චර සියුම් ධර්මතාවයක්ද නේද? නිවන කරාම යන්න පුළුවන් එකක් මේ අනිච්ච සංඥාව. ඒ කියන්නේ සෝවන් වෙන්නත් කරන්න තියෙන්නේ ඕක, සකෘදාගාමී වෙන්නත් කරන්න තියෙන්නේ ඕක, ඔහොමම රහත් වෙන්න කරන්න තියෙන්නේත් ඒක. එච්චර වටින දෙයක්. ඉතින් ඒ අනිත්‍ය කියන එකේ බලන්න පිහිටීමක් ලැබ ගැනීමක් තියෙන එක ඊතර වීමක් බවට පරිවර්තනයක් කරන්න. ඒකට බලන්න මේ දැන් අපි ඉන්න තැන තමයි මේ ශරීරය තියෙනවා. මේ තියෙන්නේ ශරීරය, ඕකට දැනෙනවා, දැනීම වෙනවා. ඕක තමයි අපිට තියෙන මං හිතන්නේ අපහසුම දේ. දැන් අනිත් ඒවා නම් පේන ඇහෙන කියන ඒවා නිකන් ශරීරය මුල් කරගෙන නෙමෙයිනේ. හැබැයි මේ මුත කියන එකෙන් ගැලවෙන්න හරිම අමාරුයි. ඇයි? කොච්චර කතා කළත් අනිත් පැත්තට අහන්නේ ඔය දැනෙන්නේ නැද්ද? ඔය ප්‍රශ්නේ එනවනේ. ඒකනේ ප්‍රායෝගිකත්වය. එතන බලන්න, එතන තියෙන්නේ තර ටිකම තමයි. ඒ කියන්නේ අනිච්ච සංඥාවයි තව විදිහකට. කය දැන් අනිච්ච සංඥාව කියන එකම අනිච්ච සංඥා සූත්‍රයේදී ලස්සනට පැහැදිලි කරනවා. රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? ඉති රූපා ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තගම. වේදනාවටත් තමයි, සංඥාවටත් තමයි, සංකාරයටත් තමයි, විඥාණයටත් තමයි. ඒකට මේ අනිච්ච කියන එකේ නිකන් අර දෙක සිද්ධ වෙන එකකට වඩා මේ කරුණු තුනක් තියෙනවා. ඒක මොකද්ද? සමුදය අත්තංගමයි. ඒ තුනම එක තමයි අනිච්ච කියන එක ඉන්නේ. හරි? එතකොට අනේ ඒකත් එක්ක බලන්න. එතකොට දැන් කය කියනකොට කය කියන්නේ මොකද්ද කියන ඒ අදහස ඉස්සෙල්ලා ගන්න ඕනේ. ඒකයි ඔය දැන් අර දැන් මන් දකින්නේ මේ සතිපට්ඨානේ අර කමඨහන් එක එකේ තියෙන්නේ. අපි දන්න කය මොකද්ද? වෙන මේ ඉරියව් හින්දා අපිට කයක් හම්බ වෙනවා. මේ එක එක ඉරියව්වේ ඉන්නේ කයනේ. හරි, ඒකෙන් ගත්තහම එතකොට ඒ කය තියෙනවා කියන තැන තමයි දැන් ඒකට පිහිටීමක් දීලා තමයි අපේ යෙදීම, අපේ ජීවත් වීම, අපේ ප්‍රායෝගිකත්වය. ඒක අමතක කරන්න බෑ. එතකොට එතනින් පටන් ගන්න. එතකොට බුදුහාමුදුරුවෝ මොකද්ද ඊළඟට කියන්නේ? සමුදය මොකද්ද? කොහොමද ඔක හටගත්තේ? සමුදය. එතකොට ඒ සමුදය බලන එක විදිහක් මං කිව්වේ දැන් මේ කය මේ ඉරියව්වේ ශරීරයේ තියෙනවා කියලා දැන් දැනගත්තේ කොහමද? අපිට අතීතේ වවණක් නැහැ, අනාගතේ වවණක් නැහැ, මේ මොහොතේ දැන් ඔය තියෙනවනේ. හරි, තියෙනවා නම් ඒ කයෙහි බලන්න, ඒ කය කොහමද දැන්? කොහමද ඔක තියෙනවා කියලා දැනගත්තී? තියෙන බව හම්බුනේ. ඒ හොඳට බැලුවොත් පේනවා මේ මේ මොහොතේ තියෙන දැනීම් ටිකක්. ඒකත් අත්දැකින එකක්. ඒකට බලන්න පුළුවන්. ඉතින් දැනීම් ටික, ඔව් දැනීම් ටික දැනෙනවා තමයි. ඉතින් දැනීම් ටික කියන්නේ කයද? දැනීම් ටික කියන්නේ ශරීරෙද? මේ විමසීමක් කරන්නේ. එතකොට පේන දැනීම් ටික කියන්නේ කය වෙන්න නම් බෑ. හැබැයි දැනීම් දැනෙන්නේ කයට. අනිත් අතට ප්‍රශ්නේ නෝ. කය තිබුණ නැත්නම් දැනීම් වෙන්න බෑනේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක යන්න ඕන, විමසන්න ඕන. ඒ කියන්නේ ඇත්ත වහගෙන නිකන් සංකල්පයක් දාගෙන හරියන්නේ නැහැ. අපිට තියෙන ඒකත් එක්ක විමසීම යන්න ඕන. එතකොට තමයි මම ඒකේ අර තව හොයනකොට දැන් කය කියන එක මේ ශරීරයයි කියන එක අපේ දැන් අතීත දැනීම, අතීත අපි දන්න දේවල් ටික යෙදුවේ නැත්තම්. හරි, ඒක යොදන්න බෑනේ දැන් මේ මොහොතේ මේ විමසීමක් කරනකොට. ඉතින් මේ මොහොතේ දැනීම් ටිකක් තියෙනවා. අපේ පෙර අත්දැකීම් දැම්මේ නැත්තම් දැන් ඔය දැනීම් ටිකට ශරීරයක් ගොඩ නැගෙයිද? දැන් හිතන්න, මම හිතා ගන්නත් අමාරුයි ඒ දෘෂ්ටියේ ඉන්න හින්දා අපි කණ්ණාඩියකින්වත් අපේ ශරීරය දැකලා නැත්තම් කවදාවත්. හරි? කිසිම විදිහකට ෆොටෝ එකක්වත් මොකක්වත් දැකලා නැත්තම්. හරි, අපි කටුකුරුන් දෙහි හාමුදුරුවෝ ලස්සන උපමාවක් ගන්නවා නාසිසස් කියලා. අර ග්‍රීක කතාව කවදාවත් කියන්නේ කණ්ණාඩියක් නොතිබුණම කැලේක හිටිය තරුණයෙක්. එයා ඒ කොණ්ඩේ කපන මොකක්වත් නැහෙනේ. කොණ්ඩේ වැවිලා ඔහම ඉන්නා හරි ලස්සනයි මෙයා. හැබැයි එයා දන්නේ නැහැ. එයා තව කවුරුත් ඇසුරු කරන්න ලැබිලත් නැහැ. අනියෙන්නේ දවසක් වතුරට එබෙනකොට ලස්සන දෙවඟනක්ගේ රූපයක් පේනවා. අපි දන්නවා මෙයාගෙම ඡායාව මේ පේන්නේ. හැබැයි එයාට කවදාවත් දැකලා නැති හින්දා කිසිම අදහසක් නැහැ මේ තමන්ගෙම ඡායාව කියන එක. එයාට හිතන්නේ මේ වතුරේ පොකුරේ ඉන්නා දෙවඟනක්. එයාව කොහොම හරි ලබා ගන්න ඕන කියන එක හිතෙනවා. හරි, දැන් බලන්න ඒක මම ගන්න හැටියේ අපිට ශරීරය ගැන මීට කලින් කිසිම අදහසක් තිබුණ නැත්නම් තත්ත්වය මොකද්ද කියලා. නිකන් අත දරුවෙක් කියලා හිතන්න. එයාට දැනීම් ටික නැද්ද? එයාටත් දැනෙනවනේ. දැන් එයාටත් හැදෙයිද මේ අපිට හැදෙනවා වගේ මේ ශරීරයේ රූපයක්? මොකද හිතන්නේ? එතකොට පේනවාද අපේ හිතේ මේ ශරීරයක් හැදෙන්නේ දැන් දැනීමට නෙවෙයි කියන එක. දැන් ඒ දැනීමට හැදෙනවා නම් ඒ පොඩි දරුවටත් හැදෙන්න ඕන නේද? එතනත් පේනවා නේද මේ දැනීමයි දැන ගැනීමයි කියන එක දෙකක් කියලා. ඔන්න ඔය කතාව තමයි මේ මේ අනිත් ඒවට. දැන් ඇහෙනකොට බලන්න, ඇහෙනකොට දැනගන්න එකක්වත් ඒ ඇසීමට අයිතිද? අපි සද්ද ඇහෙනකොට අපි අනිවාර්යෙන් දැනගන්නවා මොනවා හරි. හැබැයි ඒ ඇසීමට අයිතිද ඒ දැන ගැනීම? නැත්නම් වෙන විදිහකටද ඇවිල්ලා තියෙන්නේ? ඒකට ඒ ඔව් ඒක පෙර ඇසුරක් හින්දාමනේ ඉන්නේ දැන ගැනීම නේද? මේ පොඩ්ඩක් බැලුවත් හිතා ගන්න පුළුවන් එකක්. ඕන හිතන්න පුළුවන් කෙනෙකුට. අපි දැනගන්නේ මෙන්න මේ රූපෙන් තමයි ඔය සද්ද එනවා කියලා අපිට රූප මොකක් හරි අදහසක් එනවනේ. ඒ රූපය අපේ පෙර අත්දැකීමක් නැතිබුණා නම් මේ මොහොතේ ඔය ඇසීමෙන් එන්න පුළුවන් දෙයක? එන්න බැහැනේ නේ. එතකොට පේනවා මේ දැන ගැනීම කියන එක ඇසීමත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ, අදාළත්වයක් නැහැ. හරි. දැන් මේ ශරීරය කියන එක දැනීමත් එක්ක කිසිම අදාළත්වයක් නැහැ. ඒ කියන්නේ ශරීරය කියලා දැන ගැනීම. දැනීමට අදාළත්වයක් නැහැ. මොකද දැනීමෙන් කියන එකේ ශරීරයක් නැහැ කොහොමවත්. හරි.
හරි.
ඒ වගේ ඇසීම කියන එකේ අපි දැනගත්තු ඒවා නැහැ. පෙනීම කියන එකේ පෙනීම නිසා දැනගත්තු ඒවා නැහැ. හරි. එතකොට මේ මේ දැන ගැනීම නැත්තම් මේ සිටීම කියන එක වෙනම කතන්දරයක්. ඒක දැනගන්න නම් ඒක වෙනම හොයන්න ඕන. මොකද්ද මේ දැන ගැනීම කියන්නේ කියන්නේ. හරි. අපිට වෙලා තියෙන්නේ අපි දැනීම කියන එක සිටීමෙන් හොයන්න යනවා. ඇසීම කියන එක සිටීමෙන් හොයන්න යනවා. සිටීමෙන් කියන්නේ අර දැනගත්තු දේවල් වලින් තමයි හොයන්න යන්නේ. දැනගත්තු දේවල් වල අරක නෑ. අර මම කියේ අර බටමිටි දෙක හේතු වෙලා තියෙනකොට හේතුව කියන එක බටමිටියෙන් හෙව්වට කවදාවත් හම්බ වෙන්නේ නෑ. එක පැත්තක තියෙන ඒ බටමිටිය කිව්වොත් ඒකේ හේතුව නෑ. ඒක අරගෙන කොච්චර කඩලා බින්දලා බැලුවත් හේතුව හම්බ වෙන්නේ නෑ. B බටමිටිය අරගෙන කොච්චර කඩලා බැලුවත් ඒකෙන් හම්බ වෙන්නේ නෑ. ඒ වගේ මේ ඇසීම කියන එක සද්දෙන් හෙව්වට හම්බ වෙන්නේ නෑ. කන පැත්තෙන් හෙව්වට හම්බ වෙන්නේ නෑ. හරි. ඒ කියන්නේ ඒ නිසා දැනගත්තු දේවල් වලින් හෙව්වට හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දැනීම කියන එකයි ශරීරය කියන එකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනේ ඔක පැහැදිලි වෙන්න ඕනේ. එතකොට ශරීරය හොයනවා නම් හොයන්න ඕනේ ශරීරයෙන්මයි. ශරීරය කියන එක ආවේ කොහොමද? ඒක දැනීමෙන් හැවුවට කවදාවත් ශරීරය හම්බ වෙන්නේ නැහැ. හරි. දැනීම හොයනවා නම් හොයන්න ඕනේ දැනීම තුල. ඒක ශරීරයෙන් හැවුවට හම්බ වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ දැනීම එන්න ශරීරේ තියෙන්න ඕනේ. ශරීරයට තමයි දැනීම. අර අන්න එහෙම මොකද්ද ගැට ගැහිීමක් කරලා තියෙනවා. නේද? අනේ එතන ඉස්සෙල්ලා වැරද්ද තේරුම් ගන්නවා. එතකොට අපිට අර හොයන්න ඕන තැන පිරිසිදු වෙනවා. නැත්තම් වෙන්නේ ඔය එක එක උපමා දීලා තියෙන අර අඟෙන් කිරි දෝනවා වගේ කියලා හැම අයි වගේ ඒ වැඩක් තමයි අපි භාවනා කරනවා කියලා කරන්නේ. කවදාවත් හම්බ නොවන විදිහේ දෙකින් මේක හොයන්න යනවා. ඒ කියන්නේ හොයන ක්‍රමයේ වැරදි නම් කියන්නේ ඕක අර මට මතකයි පිටිගල හාමුදුරුවෝ දැන් අන්න අඹ කඩන්න ඕන. හරි? උඩ පැනලා අඹ කඩන්න පුළුවන්. දැන් අපි මෙතන ඉඳන් උඩ පනිනවා. අඹ ගහ යටට යන්නේ. මොකටද? අඹ කඩන්න. අදේ මේ වගේ වැඩක් තමයි අපි මේ භාවනා කරනවා කියලා කරන්න ඕන දේ හරියට නිරවුල් කරගන්න නැතුව කරන්න ගියොත් වෙන්නේ උත්සාහ නොකරනවා නෙවෙයි. ලොකු උත්සාහයක් කරනවා. හැබැයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මොකද්ද කියන එක හොයන්න වෙනවා. ඒක ඉතින් අර වචන වලින් ගොඩාක් තියෙනවානේ අර සුඛාදතා වචසා පරිචිතා ඔහොමම අරවා මේවා ඒ කියන්නේ සූත්‍ර ගොඩාක් තියෙනවා. ඒක මම හිතන්නේ හැමෝම දන්නවනේ එච්චර කියන්න ඕනේ අපි. ඒ හින්දා තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගාක් හොයන්න. කද එහෙම නැතුව අපි සතිපට්ඨානේ වඩන්න යනවා. ඉතින් වඩන්න බැරි නෑ. වැඩි තියෙන්නේ මේ බුදු කෙනෙක් පෙන්නන ඒ මාර්ගයට අනුගත වෙයිද කියන තැනයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් දැන් මෙතන මං හිතන්නේ මං කියන්න හදන අදහස පැහැදිලි ඇති මේ අංගත්තේ දැනීම කය මුත කියන එක. ඕක මේ අනිත් හයටම පොදුයි ආ. ඒ අපිට දැනෙන ආකාර. ප්‍රායෝගිකව අපි ඉන්නේ ඔය මොකක් හරි දැනෙනවනේ. ඒ කියන්නේ දැනගන්නවනේ. අන්නේ ඒ දැන ගැනීමක් උදව් කරගෙනමයි මේ විමසීම කරන්න වෙන්නේ. දැන් මේවා බලනකොට අර දහමට ගැලපෙයි. දැන් අපි රූපය කියලා අරන් තියෙන්නේ මොකද්ද? අපට රූපයක් හම්බ වෙනවනේ. ඒක ඇත්තටම අපි හිතන විදිහේ රූපයක්ද කියන එක තමයි. ඒතර රූපේ රූපයෙන් හොයන්න ඕන. වේදනාව වේදනාවෙන් හොයන්න ඕන. වෙන ඒවායින් හොයලා හරියන්නේ නැහැ. හරි, ඒක එක අදහසක් ගන්න. රූපය රූපයෙන් දැක්කොත් තමයි ඒක අපිට ගන්න තියෙන එකක්. බුදු කෙනෙක් පෙන්නන විදිහටම දැක්කනම් ඊතර වීමක් වෙන්න ඕන. ඊතර නොවුනනම් අපි තාම අපේ අදහසක් දාගෙන. මේක මේකයි කියලා මෙන්න මේ විදිහයි මෙහෙමයි කරන්න ඕන කියලා මොනවා හරි අදහසක් ආවනම් ඒක තාම දහම ඇහිලා නැහැ. ඒකට ඇහෙන දෙයට අනුව විමසීම කරන්නේ නැහැ. ඇහෙන දෙයට අනුවයි විමසන්න ඕන. ඇහෙන දෙය කියන්නේ ඒ බුදු කෙනෙක් කියපු දේ මොකද්ද? ඒකට අනුව විමසන්නවා. ඒකට අපේ අදහස් දාන්න ගිය ගමන් අර වෙන්නේ අපි හිතන මාර්ගේ වඩනවා කියලා. හැබැයි ඒක නෙවෙයි වෙන්නේ. තව පැහැදිලි දාහන්න. ඔව්, සනන්ද මහත්තයා. එරුවන් සරණයි. තව මොනවා හරි තියනවාද මේ කියන ඒවයි හරි නැත්නම් වෙන ඒවයි හරි කතා කරන්න? සුමිත් මහත්තයාට තියනවාද තාම ගැටළු? රේස් හෑන්ඩ් එකේ ඉන්න හින්ද අහන්නේ.
රවි මහත්මයා, තන්ටම දැනීම කියන එක කාරණයකට ගුණ කරපේක හොඳයි. මොකද හේතුව මේ ඔක්කොම ඉතලක වගේ පටලවා ගන්නතු වචරය පාවිච්චි කරා ඔබතුමා මේ ප්‍රකට වීම කියන්නේ. දැනීම ප්‍රකට වෙනවා.
ඔව්,
දැනීම ප්‍රකට වෙනකොට ඒක අනිත් පැත්තෙන් අපි කියන අප්‍රකට වෙලා තිබිච්ච ස්වභාවය ප්‍රකට වෙනවා. ඒ අප්‍රකට ස්වභාවයකින් ප්‍රකට ස්වභාවයකට පත් වෙනවා. මේ පච්චුප්පන්න මොහොත කියලා කිව්වොත් මම කියන්නේ නිවැරදි කියලා හිතනවා. මේ මොහොතේ, මේ කියන මොහොතේ රවි මහත්මයා කියන දැනෙනවද? එතකොට එබලත්ත ගහනවා. මං කියන දේ ඇහෙනවා.
කියනවා නෙමෙයි, Tamanta වෙන දේ බලන්න කියලා
කියන්නේ. හරි හරි, ඒක තමයි. දැන් මං කියන්නේ දැන් එතනින් සිග්නල් එකක් එනකොට මහත්මයාගේ එහෙම එනකොට එකට වෙනකොට මම දැන් ඇහෙනවද කියලා මගෙන් අහනවා. එතකොට මගෙන් අහන්නේ මමනේ දැන් මේක අවබෝධ කරගන්න
හදන්නේ.
ඔව්. එතකොට දැන් මම කියන්නේ එතන මට එහෙම ඇහිීමක් ප්‍රකට වෙලා තිබුණේ ඔබගේ ඉස්සෙල්ලා. ඒ කියන මොහොතේ තමයි ප්‍රකට වුනේ. ඒ කියන්නේ අපි මේ දැන් ප්‍රතිපදාව සත්‍යවාදීව ගන්නකොට අපිට මේ දැනෙනවා කියන පටන් ගන්න ලෝකෙත්. නැත්තම් අපි මේ මට ඇහෙන්නේ.
ඔව්, ඒක මෙහෙම දෙයක්ත් තියෙනවා සුමිත් මහත්තයා. දැන් අපි සමහර වෙලාවට දෙයක් වෙනවා අපේ අවධානයේ සිහිය නැති හින්දා නොදැන ඉන්නත් පුළුවන්.
ඔව් ඔව්, ඒක හරි.
ඒක තමයි ඒක.
ඒක වෙන කතාවක්.
මේක අමතක කරලා ඉන්න එක.
ඔව්, ඒක වෙන කතාවක්.
ඔව්
නෑ, දැන් අපි සත්‍යවාදීව ප්‍රායෝගික පැත්තට යෙවෙනවා. මේ අපට මේ ලෝකේ දැනෙන එක මේ වෙලාවේ අපි කතා කරන්න ඕන. අත්‍යවද රවි මහත්මයා මගෙන් අහනවා, දැන් ඇහෙනවද?
ඔව්
මං කියන්නේ ඇහෙනවා. අනිවාර්යෙන්ම ඇහෙනවා. ඇහෙන්නේ නැකොත් එහෙම ඒක පට්ටබල පුරුවා.
ආන්න ඒතන පිළිගන්න ඕන.
ඔව්, ඒ කියන්නේ මම ඇහෙන්නේ නැහැ. මම මේක ඒකේවා මේ සංකල්ප දාගෙන ඉද්දිත් එහෙම මේක දහම පටලව ගත්තොත් එහෙම මේ ප්‍රායෝගික පැත්තේ නම් ඉස්සරහට යන්න බෑ. ඒකනේ අර කයක් කරවගත්තේ මගේ වැඩක් තමයි මේකත්. දැන් ඇහෙනවා කියන කාරණා වුණා දැන් මට. හැබැයි ඒක මම හිතනවා මට කලින් නම් ඇහුන්නේ නැහැ. කියන්නේ මම දැන් ප්‍රකට වෙලා තියෙන ඇහිමක් අප්‍රකටව තැන ඉඳලා ප්‍රකටව එකක් මට සංඥාවක් ඇහෙලදී මොකද සංඥාව හැම වෙලෙම වෙන් කර හඳින්න මම තමයි කරන්නේ. ඒක තමයි සංඥාවේ මායාව. එතකොට වෙන් කර හඳිනීමක් ගැනීමත් දැන් මම සංඥාව කියන්නේ මට ඇහෙන්නේ නැති ස්වභාවයක ඉඳලා දැන් මට කියනකොටම මට ඇහෙන. මට කලින් මම ඔබතුමා මොකද කියුවේ නැහැනේ දැන් දැන් අහනවා මගෙන් ඇහෙනවද? මම කියනවා ඇහෙනවා කියලා. ඒ ඇහෙනවා කියන එකම තිබුණ මම කියන අනිත් පැත්තේ මට නොඇහෙනවා කියන එක නෑසීම කියන එකක් අප්‍රකටක ඉඳලා දැන් මම ප්‍රකටයකට යනවා. කලින් නම් මට ඇහුන්නේ නෑ එහෙමනේ කියන්නේ දැන්. මට ඇහෙනවා කියලා කියන්නේ මට කලින් නම් ඇහුන්නේ නෑ ප්‍රකට වුන්නේ නෑ ඔබතුමා මොනවා හරි කියනකොට දැන් නම් මට ඔන්න ඇහෙනවා. ඒ කියන්නේ මට ඇසිච්ච බවක් නෑසිච්ච බවක් ප්‍රකට වෙලා තිබුණා කියන එක තමයි මම කියන්නේ. නෑසිච්ච බව ප්‍රකට වෙන්නේ දැන්. මොකද ඔය ගැන කතාවක්ම කතා කරගෙන යනවා මම. දැනෙනවද කියලා අහනකල් මම කතාවක්වත් දැනගෙන හිටියේ. ඒතොර ඒ අප්‍රකට වෙල ඉඳලා ප්‍රකට තැනකට එනවා කියන එක උපදින්න මේ මොහොතේම අපි මහත්තයා මයින් අහනකොට දැනෙනකොට දැනනවද කියන ප්‍රශ්නේ අහනකොට. දැන් උතර තියෙන ප්‍රශ්නේ ඔන්න දැනීමයි නොදැනීමයි දෙකම එනවා කියලා මම යනවා දෘෂ්ටියකට. මම යනවා දෘෂ්ටියකට. රයිට්. මට මේක කලින් නම් දැනුම් කියලා දැන් තමයි මේ දැනුම ඇති උනේ. ඒ කියන්නේ මම අප්‍රකට ස්වභාවයක ඉඳන් ප්‍රකට ස්වභාවයකට ආයේ දැන් තමයි කියන්නේ මේ මොහොතේ කියන එක මම නිගමනකට යනවා. මෝඩ නිගමනයක. අවිද්‍යා නිගමනකට යනවා. ඔක තමයි ලෝක ස්වභාවය. නමුත් මම මේ මොහොතේ දැනගන්නවද මම කලින් හිතන් කල්පනා කරගෙන හිටියද මම රවි මහත්තයා ඇහෙනවා කියන එක මට නොදැනී හිටියා. නොදැනී හිටියොත් මට එහෙම දැනීමක් තිබුණා කියලා අප්‍රකට ස්වභාවයක් කියනවා මම දැනගෙනවත් හිටියා.